හරි භාවනාවේ යෙදෙනකොට තමන් දන්නේ නැහැ ප්‍රතිඵලය. මේකයි වෙන්න ඕන, මේකයි වෙන්න ඕන කියලා. ඉතින් වෙන්න ඕන දේ දන්නවා. නමුත් ඉන් කරන්න දෙයක් නැහැ. නේද? ඒ වුණාට මාර්ගය දැනගන්නවා. දැන් ඔතෙන්දි මාර්ගය තමයි අපි කරන වැඩ ටික නවත්තන එක. තමන් දක්ෂ වෙන්න ඕන. තමන් අමුතුවෙන් මේවට මේ සිද්ධ වෙන දෙයට තමන් දාන ඒවා. ලේබල් අලෝන එක නවත්තන්න. මේ වෙන්නේ මේකයි, මේ වෙන්නේ මේකයි, මේ මේකයි වර ධර්මයේ තියෙන මේක. මේක මේක මේ දැනෙන්නේ මේක. ඔන්න ප්‍රථම ධානයට යනවා. ඔන්න විතක්ක ਵਿਚාර තියෙනවා. ඔය ලේබල් අලෝන එක නවත්තන්න. නැත්තම් මේ විදර්ශනා ඔන්න අනිත්‍ය පේනවා, ඔන්න ශුන්‍යතාව පේනවා. ඔන්න නිමිති නැති වෙනවා. ඕවා දාන තරමට ඇත්ත ඇති හැටි දකින්න බෑ. නේද? ඇත්ත ඇති හැටි දකිනවා කියන්නේ අපි කරන වැඩ ටික නවත්තන්න ඕන, අඩු කරන්න ඕන. එකපාරට නවත්තන්න බෑ, ටිකෙන් ටික අඩු කරන්න ඕන. අපි පටන් ගන්නකොට අපි ඔන්න හුස්ම ගන්නවා, ඔන්න හුස්ම දානවා කියලා අපි වැඩක් කරනවා. නේද? දැන් හුස්ම කියලා එක අහලවත් නැති පොඩි ළමෙකුට මෙන්න මෙතන තියෙන දැනීම් ටික බලා ඉන්න කිව්වොත් හුස්ම කියන එක ගැන අහලවත් නැහැ. එයා දාන්නේ ඇයිද අර නම්? ඔන්න හුස්ම ගන්නවා හුස්ම. දැන් මේ එහෙම දෙයක් අහලවත් ගන්නෑ. එන්න මෙතන මොනවා හරි දැනෙනවා නම් ඔන්න සිහිය තියාගෙන ඉන්න. ඒකෙන් තමයි පටන් ගන්න. ඒ කියන්නේ අපිට ඒකෙන් පටන් ගන්න බෑ. මොකද අපි දන්නවා වැඩිනේ. ඒ හින්දා තමයි කිව්වේ ඔය තියෙන හුස්මෙන් පටන් ගන්න. මේ අපිට තියෙනානේ හුස්ම. නේද? හුස්ම ඉහළ ගන්නවා, හුස්ම පහළ දානවා. කවුද ඕක කරන්නේ?
මම.
වෙන කෙනෙක්ද තමන්ද? මම යාවත් හදාගෙන එයා තමයි ඔය බලන් ඉන්නේ. මගේ හුස්ම දිහා තමයි බලන් ඉන්නේ. අනුන්ගේ හුස්ම දිහා නෙවෙයි. නේද? දැන් ඒ අපි හදාපු මමයි, අපි හදාපු හුස්මයි
තමයි
තරින්නේ. ඒක මෙහෙම අපේරෙන්නේ සිද්ධ වෙන දේ ඒ විදිහට ඇත්ත ඇති හැටි දකිනකොට. අපි යතෙන්ට දාපු ටික අයින් කිරීම මේ කරන්නේ. ටිකෙන් ටික. හරි. ඒ ඕකම එක එක ලෙවල්ස් වලදී එන්න පුළුවන්. ඔන්න හුස්ම ඇති වෙනවා, ඔන්න හුස්ම නැති වෙනවා. ඒ ඕකම අපි හදන දේවල්. ඔව්. ඇතිවීම නැතිවීම දකින්නේ කවුද? මම කෙනෙකුත් ඉන්නේ. නේද? ඉතින් දැන් ඕක කිව්වහම හිතන්න එපා දැන් ඔය ටිකත් අයින් කරලා බලන්න ඕන කියලා. එහෙම බලන්න බෑ. පටන් ගන්නකොට මම ඉන්නත් ඕන, හුස්ම තියෙන්නත් ඕන. නැත්තම් පටන් ගන්නෙ කවුද කරන්නේ? මොකක්ද දිහාද බලන්න? නේද? ඒක තියෙනවා. ඒක නැහැ කියලා හිතලා බෑ. හුස්ම කියලා දෙයක් නැහැ කිව්වොත් ඒකත් දෘෂ්ටියක් මිසක් ඇත්ත ඇති හැටි දැක්කන්නේ නෑ. ඒකත් හිතාගන්න. හුස්ම තියෙනවා කියලා බැලුවොත් වැරදි. එහෙනම් හුස්ම නැහැ. ඒ දෘෂ්ටිගත. හුස්ම තියෙනවා කිව්වත් දෘෂ්ටියක්, හුස්ම නැහැ කිව්වත් දෘෂ්ටියක්. දෘෂ්ටි වලින් මිදෙන්න නම් දෘෂ්ටිගත වෙන්නේ නැතුව ඒ වෙලාවේ සිද්ධ වෙන දෙයට සිහිය පිහිටන්න පුරුදු කරන්න. ඒක කරන්න පුළුවන් මේ කය සිද්ධ වෙන දේවල් ගැන ඉස්සෙල්ලා බලන්න. මොකද කයක් තියෙනවා කියන මට්ටමේ ඉඳන් තමයි අපි ජීවත් වෙන්නේ. නේද? කයක් තියෙන. ඒ කය කියනකොට එක එක જાතියේ කයවල් මතක් වෙයි. නේද? ශරීරය කියන කය මතක්. එහෙම නැත්නම් හුස්ම කියන එකටත් කියන්නේ කයක් කියන. හුස්ම කාය. ශරීර කාය. ස කාය. සක් කාය. සක්කාය ගැන මත දෘෂ්ටි. එතකොට මේ සකාය සක්කාය අර වචන ටික දැම්මොත් විතරයි ඔබ තේරෙන්නේ නැත්නම් තේරෙන්නේ නැහැ. ස ස තමන්ව තමන් සකීය කියන්නේ සකීය කාය. දැන් ඕකත් පාඩම් කරගන්න එපා. ඒක දෘෂ්ටි. මම මගේ ආත්මය කියලා ඔයක විස්තර කරන්න පුළුවන් නේද? තමන්ට අයිති දේවල් නේද? තමන්ට අයිති කය මගේ කය. මගේ බව වැඩි වුණහම මම වෙනවා. අපිට තේරෙන්නේ නැහැ මගේ බව වැඩි කරලා ඒක මම කරගෙන කියලා. දැන් ඕක ඒක තේරෙන්නේ නැහැ. මොකද මම වෙලා ඉවරයි. දැන් අපි උදාහරණයක් ගත්තොත් ඔය මගේ දරුවා මගේ ගෙදර ඒවා මේ වෙනම දේවල් කියන එකක් අපිට පේන්නේ. මගේ කාර් එක. දැන් මෙතන තිබුණ පොත මගේ පොත කරගෙන ඉවරයි. අරගත්තු පොත් දැන් ওই පොතක් ඉරුණොත් එහෙම මගේ පොත ඉරුව. කවුරු හරි ගත්තොත් අන්න මගේ පොත අරගත්තා. ඈ නෑ. අපි ඔහොම දැන් බාහිර දේවල් මගේ කරගන්න එක අපිට ටිකක් මේ මට්ටමේදී දකින්න පුළුවන්. මගේ කියලා අයිති කරගත්තු ඒවා තියෙනා නේද? මගේ කාර් එක. මගේ කාර් එකේ යනකොට අමාරිට වෙන කෙනෙක් වෙන්න පුළුවන් එළවන්නේ. ඩ්‍රයිවර් වෙන කෙනෙක් වෙන්න පුළුවන්. මගේ කාර් එකනේ. වලක වැටුනොත් එහෙම කෑ ගහනවා. මම ඒ සිද්ධියක් කියලා ඉති මං අර තව කෙනෙක් කාර් එකක් කෙලවගෙන යනකොට දැන් අයිතිකාරයා ඉන්නවා. අනිත් සීට් එකේ. සාමාන්‍ය ගෑනු අයට තමයි මේක වැඩිපුර වෙන්නේ. දැඩි බල්ලගෙන ඉන්නේ. ඒක පාරට කෑ ගැහුවා. අහ් ගාලා. බැලුවා මේ මොකද වුනේ කියලා. පාරක නවත්තලා බලන්න හැදුවා. බලනකොට මේ කාර් එක වලක වැඩි. පාරක වලේ වැටෙනකොට මෙයා කෑ ගහනවා.
මේ රෝඩයි වලේ වැටුනේ.
මේ හිතලා බලලා නේ ගහන්නේ ඔටෝ වෙන්නේ ඉතින්. ඇයි මට මොකක් හරි වුණා.
මටයි රිදුනේ.
මටයි රිදුනේ. කෑ ගහන්න ඕනේ නැහැ නේ රිදුන්නේ නැත්තම්. නේද? දැන් පේනවාද කාර් එක මම වෙලා කියලා. මම තමන් අයිති කරගත්තු කීම. ඔයගේ වෙන වෙලාවල් ඇති. නේද? මගේ කම වැඩි වුණහම මම වෙනවා. නේද? මගේ කියන ගත්තයකින් මිදෙන්න කියන එකට නෙමෙයිද යන්න හදන්නේ. වර්තමානයේ මගේ කියලා ගත්තා නම් ඒකෙනුත් මිදෙන්න. මගේ කියලා මොකක් හරි ගත්තා නම් ඒක දකින්න මේ දෘෂ්ටිගත වීමක් කියලා. එතකොට දැන් අපි මගේකම අපි වැඩි කරගන්නවා මගේ දරුවෝ මට ඕන විදිහට ඉන්න ඕන. එහෙම නැවුනොත් ඉතින් මුලින් බලනවා කන්ට්‍රෝල් කරගන්න. ඒකත් බැරි වෙනකොට පැත්තකට වෙලා අඬ අඬ දුක් වෙනවා. වෙන මොනවා කරන්නද නේ? පොඩි කාලේ කොහොම හරි ගහලා බැනලා මොනවා හරි කරලා තියා ගන්නවා. ඒකත් කරන්න බැරි වෙනකොට ඉතින් දුක් වෙනවා. නේද? එහෙම තියාගෙන ඉන්න හැදුවත් ඉතින් ලෙඩක් දුකක් හැදෙනකොට ඒ දුක් වෙනවා. දැන් එතකොට මගේ කරගන්න එක වැඩි වෙනකොට මම වෙනවා. මට වුණා වගේ තමයි. දරුවට වුණහම මට වුණා වගේ තමයි. කාරකට වුණහම මට වුණා වගේ තමයි. එදෙට්ට මොනවා හරි වුණහම මට වුණා වගේ තමයි. දැන් තව අපි මගේ කරගත්තු දේවල් තියෙනවා. හුස්ම කාගේද? බලා ඉන්නේ කාගේ හුස්ම දිහාද? මගේ හුස්ම දිහා. දැන් ඕක මගේ උනේ කොයි වෙලාවෙද? දැන් හුස්ම එළිය තිබිලානේ එන්නේ නේද? නාහින් ඇතුල් වෙන්න කලින් ඕක එළියනේ තියෙන්නේ. එතකොට මගේද? තව ටිකක් කිට්ටු වෙනකොට මගේද? නාසයේ හැපෙනකොට මගේද? ඇතුළට යනකොට තව ටිකක් දන්න අයට ඔක පෙනහැල්ලට යනවා නේද? එතකන් උරා ගන්න නැහැ ශරීරෙට. කොයි වෙලාවේද මගේ?
පෙනහැල්ලට ගිය
වෙලාවේ. පෙනහැල්ලට ගියායින් පස්සේ. මම මෙච්චර වෙලා මගේ හුස්ම දිහා නෙවෙයි බලන් ඉඳලා
තියෙන්නේ. නාසයට දැනෙන මොහොතේ තමයි මගේ කියලා බලන්නේ.
අපි මගේ කරගෙන තියනවා නේද කොයි වෙලාවෙද? දැන් ශරීරේ කොටසුත් මගේ කරගෙන. කොණ්ඩේ කාගේද? කොණ්ඩේ ටිකක් කපලා දැම්මට පස්සේ ඒ කෙස් ටික ඒත් මගේ කෙස් කියලා කියනවා. නිකනට ඒක දැන් මම නෙමෙයි. අතු ගාලා ගන්න පුළුවන්. අපි අඬන්නේ නැහැ ඔබ කවුරු හරි අරන් ගියාට. කපන්න කලින් මගේ. නේද? දැන් බලන්න මේ ශරීරේ කොටස් ටික ගලව ගලව බලද්දි දැන් කෙස් ලොම් මියපොතු දත් සම දැන් මුලින් ඕව මගේ නේද? දැන් මගේ කම වැඩි වෙනකොට මම වෙලා අපි මගේ මගේ කිව්වට ශරීරයට මොකක් හරි වෙනකොට මට වුණා කියලා නේද කියන්නේ? ඈ ඒකේ ස්ලොම් නියද සම. දැන් සමට ලෙඩක් හැදුනහම ආරාතන තියෙන සමට ලෙඩක් හැදුනා කියලාද මට ලෙඩක් හැදුනා කියලාද? මට ලෙඩක්. මගේ සම කියලා කිව්වට ඒක මම කරගෙන නේ. බලන්න මේ මගේ කම වැඩි වෙනකොට මම වෙනවා. හරි. දැන් මේ මම කරගත්තු එකේ අපි සීමාවක් දාලා තියනවා නේද? මගේ ශරීරය කියලා. ඒ සීමාව අඳුරගන්න තමයි ටිකක් අමාරු මේ හොයාගෙන ගියා. අපි අර ඉඩම් වල මායින් තියනවා වගේ. මගේ ශරීරයේ සමහර තැන් වල එච්චර ක්ලියර් නෑ. දැන් හුස්මේ මට අයිති වෙන්නේ කොයි වෙලාවෙ? කන කෑම ටික පිඟානේ තියෙනකොට ඒක මගේ. බෙදාගත්තට පස්සේ මගේ. ඔය ටික මම වෙන්නේ මම වෙන වෙලාවකුත් තියෙනවා. පිඟානේ තිබුණ කෑම ටික මගේ. නේද? ඔක ඇඟට ගිහිල්ලා මම වෙන වෙලාවකුත් තියෙනවා නේද? තමන් නුවණින් හොයලා බලාගන්න කොයි වෙලාවෙද මේ මගේ දෙයි මම උනේ කියලා. ටික කොයිලාද මම උන්නේ ඈ ආමාශයට ගිහිල්ලා ශරීරයට උරා ගත්තට පස්සේ එතකම් මගේ විතරයි දැන් හොයනකොට හිතනකොට පැටලෙනවා නේ කොයිලාද මේ මම නැත්තම් මගේ
දැන් සොය මම මගේ බව මගේ ශරීරයේ කොටස් හැමදාම ආහාර ගන්නකොට මේ ආහාරයෙන් නේද මේ ශරීරයේ කොටස් හැදෙන්නේ කියලා මෙනෙහි කරනවා නම් කාලයක් යනකොට ඒක ටිකක් අඩු වෙනවා නේද මේ ආහාරයෙන්
ඒක තමයි මේ දැන් අපි නුවණින් බලලා නැහැ නේ ඔක දැන් ඔය කියද්දි නේද ඔය ටිකවත් අපේ පුරුද්ද බලවත් මම කියලා ආපු පුරුද්ද බලවත් මගේ කියලා ආපු පුරුද්ද බලවත් නේද? එතකොට ඒ සක්කාය කියන එක බලන්න. සක්කාය ගැන අපු දෘෂ්ටි ටිකේ අපි ජීවත් වෙන්නේ කියන එක අපිට පේන්නේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ තමයි ඇත්ත ඇති හැටි දැකලා මේ ලෝකයට පෙන්වලා දෙන්නේ. මම මගේ කරගත්තට ඕක දෘෂ්ටියක් නිසා පවතින යථාභූත ස්වභාවය නෙවෙයි. ඔය දෘෂ්ටිය තියෙනකන් තමයි මේ සංසාරේ යන්නේ. හා? මේ ලෝකේ තියෙන දේවල් ඔක්කොම නෙමෙයි. සමහර දේවල් මගේ කරගෙන. මගේ කම වැඩි උන එක මම කරගෙන. ඊළඟට මගේ ආත්මය කරගෙන. නේද?
මගේ රට, මගේ ජාතිය, මගේ භාෂාව දෙකක්
දැන් මගේ දැන් අපිට ඒ බාහිර දේවල් ටික ටිකක් කඩන්න පුළුවන්. දැන් මගේ අත කිව්වහම මේ ඇඟිලි කාගේද? දැන් Tamange අත දිහා බලලා හිතන්න. ඇඟිලි කීයක් තියනවද? එක අතට. පහක් තියනවා. දැන් මේක දිහා බලාගෙන හිතන්න මේ ඇඟිල්ල කාගේද? මේ ඇඟිල්ල කාගේද?
මගේ.
ඈ? කාගේද? මගේ නේද? ඔව්. දැන් අපිට මොනින් හිතන්න ඕන? හොඳට බලාගෙන හිතන්න. මේ ඇඟිලි ටික මගේ. මගේ යතේ ඇඟිලි නේද? හ්ම්? දැන් ඔන්න ડોක්ටර් කෙනෙක් කියනවා මේ මහකට ඇඟිල්ලේ තියෙන ලෙඩක් ඕක තව ටිකක් තිබුණොත් නම් පැතිරෙනවා අනිත් ඒවට. එකම විදිහයි තියෙන්නේ ඕක කපලා දාන්න ඕන නැත්නම් අනිත් ඒවටත් පැතිරිලා මැරෙන්න පුළුවන්. දැන් මොකද කියන්නේ? මේක මගේ ඇඟිල්ල එහෙම කපන්න දෙන්න පුළුවන්. කියලා කියනවාද? අනේ කමන්නේ ඕ ඉතුරු ටිකට යන්නේ නැත්තම් ඕක කපලා දාන්න කියන්න වෙනව නේද? හ්ම්? දැන් හිතෙන් ලෙඩ වෙලා බලන්න ඕන ඈ. දැන් ඔන්න ડોක්ටර් ඕක කපනවා. කපලා පැත්තකින් තියනවා. දැන් ඒක මගේද?
මගේ නම් ડોක්ටර් කෙනෙක් ඉල්ලන් එන්න එපා යමු. ගෙදර අරන් යන්න.
මම දැන් නුවණින් විමසන්න පුළුවන්. තව ටිකක් කල් යනකොට ඕක තව ටිකක් පැතිරිලා සමහර විට මේ අතම කපන්න වෙන්න පුළුවන්. ඉස්සෙල්ලා කිව්වේ අර ඇඟිල්ල එක්ක මම නෙමෙයි ඉතුරු ටික මම මගේ. මේ මගේ කරගත්තු ඒවා. මේ මගේ කම වැඩි වෙනකොට ඕක මම වෙලා. නේද? වෙනවද? දැන් ඔහොම කපලා කපලා දානවා කියමු. මුළු ශරීරෙම නැති වෙන්නත් වෙලාවක් එයි නේද? එතකොට ශරීරෙම මගේ නෙවෙයි. කැලි කැලි කපලා ඉන්ද්‍රණය මගේ නෙවෙයි. ඒත් පිටුරු කරගන්නවා මොකක් හරි. ගිහිල්ලා තව ශරීරයක් අල්ලගන්න. මොකද්ද ඒ?
ඒක මගේ.
මගේ ආත්ම. දැන් පේනා නේද? ශරීරේ මම මගේ කියලා හිතන් හිටියට ඕක අල්ලගෙන ඉන්න ආත්මෙකුත් තියෙනවා. ශරීරෙම නැති උනත් තව එල්ලිලා ඉන්න එකක් තියෙනවා.
තව කෙනෙක්
ඉහින් ඉහින් තව ශරීරයක් අල්ලගන්න
මොනවද තියෙන්නේ?
මොකද්ද තියෙන්නේ?
මොනවා?
ආත්ම. ඒකට දෙන නම තමයි ආත්මේ නේද? දැන් ගිය සැරේ කොහේ හිටියද කියලා මතකද කාටවත්? ගියාත් නේ. දන්නේ නැහැ හොඳ වෙලාවට නේ. නෑ. සමහර විට දිව්‍ය ලෝකේ ඉන්නේ නැති සමහර විට ප්‍රේත තිරිසන් නිරයේ
ඔකේ ඇයිදියා දන්න.
කොහේ හරි ඉන්නේ නැති නේද? අපාය ඉඳලා ආවේ නැහැ. ඉඳලා ආවේ නැත්නම් ඊළඟ සැරේ යන්න පුළුවන්.
ඉතින් බලලා එන්න.
ඈ දැන් දිව්‍ය ලෝකේ ඉඳන් පහළට එනවනේ.
ඔව් බලලා එන්න.
දිව්‍ය ලෝකේ ඉඳන් පහළට ආවා ඊළඟ සැරේ තව ටිකක් පහළට. අපායේ ඉඳලා ආව නම් දැන් උඩට යන පැත්තේ යන්න. ටික ටික අර පරණ කර්ම ගෙවිලා දැන් උඩට එනවා. බොහොම ආසයි අපායේ නොයා ඉන්න නේද? දුගතිගාමි නොවී ඉන්න බොහොම ආසයි.
මේ හැමෝම ඇවිල්ලා ඉන්නේ මට.
දැන් සමහරු කියනවා ඉතින් අර නිවන් දකින්න නම් පාරමිතා එහෙම හොඳට තියෙන්න ඕන නේද? පෙර සංසාරේ කරපු කුසල කර්ම වැඩි දියුණු කරපුවා තියෙනවා. එතකොට දිව්‍ය ලෝකේ ඉඳන් ආපු අයට විතරද මේ නිවන් අවබෝධ කරන්න පුළුවන්? අපායේ ඉඳන් ඇවිල්ලා මිනිස්සෙක් වුණත් නිවන් අවබෝධ කරන්න බැරි වෙයිද? බැ. පාරමිතා නැහැ. බැරි වෙයිද පුළුවන් වෙයිද?
පුළුවන් සර්. දැන් නිවන් අවබෝධ කරන්න අවශ්‍ය කරුණ ටික ලැබිලා තිනවා හැමෝටම. මනුස්ස ලෝකේ කාපු නමුත් ඒ ප්‍රායෝගික නොවීමයි තියෙන ප්‍රශ්නේ. සී සද්ධර්මයේ තියෙනවා, කල්ලාන්ත ඇසුර තියෙනවා, සමන්ෂම සම්පත්‍ය තියෙනවා.
දැන් අපි අහලා තියෙන මේ අනුවණින් හිතන්න ඕනේ මේකයි කියන්නේ. බුද්ධ කාලේ රහතන් වහන්සේලා මුගලන් හාමුදුරුවෝ ගැන අහලා තියෙනවා නේද? කවුද? අදසව් දෙනමගෙන් කෙනෙක්. ඊළඟට හොඳට ඉර්ධි බල තිබුණා කෙනෙක් නේද? මුගලන් හාමුදුරුවෝ කොහේ ඉඳන් ආවා කියලාද හිතන්නේ?
රුසීමාර වෙල රුසීමාර මාරුත්‍රාජය.
ඒ ගොඩක් කලින් මම හිතන්නේ මනුෂ්‍යාත්මය ලබන්න කලින් කොහේ ඉඳලාද ඇවිල්ලා
තියෙන්නේ? ඒක තමයි.
අල්ප ගානකට කලින් දුසීමාර ඇවිලා
ඒ මාර දිව්‍ය පුත්‍රයා.
ඒ මාර දිව්‍ය පුත්‍රයා. ඊට පස්සේ අපාගත වුණා. ඒ කරපු කර්ම වලට රහතන් වහන්සේලාට එහෙම කරදර කරලා නේද? මුගලන් හාමුදුරුවෝ කියනවා ආතීත කතාව. කාටද කියන්නේ?
ඇයි පාරමිතා
හාමුදුරන්ට නෙමෙයි බුදු හාමුදුරන්ට නෙමෙයි.
දැන් යා දැන් ඉන්න මාර්ගෙ
දැන් ඉන්න මාර්ගය ඇවිල්ලා මුගලන් හාමුදුරන්ට කරදර කරනවා.
බෑ බෑ නක්කයි පුතා.
බෑ නක්. අක්කා කාලේ බෑ නක්. මාර්ගය ඇවිල්ලා රින්ගනවා මුගලන් හාමුදුරන්ගේ බඩට. අර පුංචි ශරීරයක් මවාගෙන සූක්ෂම ශරීරයක් මවාගෙන ඉරුදියෙන් දකිනවා කවුද මේ කියලා. මුගලන් හාමුදුරුව දකිනවා. රහතන් වහන්සේ ඉදිබල තියෙනවා. එතකොට දකිනවා මේ දැන් ඉන්න එක්කෙනා කවුද? අසවත්ති. දැන් ඔන්න මාර්යාට කියනවා මමත් ඒ කාලේ මාර්යා වෙලා ඉපදිලා හිටියා. ඒ කාලේ වාගේ මාම. ඒ කාලේ දුසීමා. එතන මමත් ඔය වගේ රහතන් වහන්සේලාට කරදර කරන්න ගියා. අර එක්කෙනෙකුට ආවේශ විලා ගලක් ගැහුවා නේද? රහතන්. ඒ අකුසල කර්මෙන්
අපාය.
ඔව්. තියෙන දරුණුම අපායට ගියා. මේ දවීචි. නරකාදී. මම දන්නේ ඒවා කොල්ල බලන්න පොතෙන්. කල්ප ගානක්
අපාය දුක් විඳ.
අපාය දුක් විඳ.
මනසත් ලැබිලත් යන්නේ
ඒවා ගෙවිලා 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 ගෙහිලා තමයි අන්තිමට මනුස්සාත්මය ලැබුණේ. ඒ කාලේ පාරමිතා පුරන්නේ නැද්ද? අපායේ ඉන්න කාලේ. දැන් මේවා නුවණින් හිතන්න කියන්නේ නේද? එතකොට මේ මනුෂ්‍ය ජීවිතේ ලැබුවා නම් ධර්මයක් අහන්න ලැබුණා නම් ඔන්න රහත් වෙන්න ඕන කම අවශ්‍ය කරුණු ටික තියෙනවා. ඒක තේරුම් ගන්න ඔය කිව්වේ නුවණින් බලන්න. එතකොට අවශ්‍ය කරුණු ටික තමයි මනුෂ්‍ය ජීවිතයක් ලැබීමයි සද්ධර්මය අහන්න ලැබීමයි. බුද්ධෝත්පාද කාලෙක ධර්මයක් තියෙන කාලෙක ධර්මයක් අහන්න ලැබිලා තියෙන මනුස්ස ජීවිතයක් ලැබෙන. එතකොට අපි මේ ධර්මය යොදා ගන්න ඕන ඊළඟ සැරේ දිව්‍ය ලෝකේ යන්නද? නෑ
නෑ
ඕනේ. මේ හිතන අයට
මේ
මතක තියාගෙන මේ ධර්මයක් අහන්න ලැබුණ කාලේ නිදෙන්න අවස්ථාව තියෙනවා. අනිගානේ සෝවාන් මාර්ගයට වැටෙන්නවත් අවස්ථාව තියෙනවා. ඒක ඕන කෙනෙකුට පුළුවන් උත්සාහයක් තියෙන නුවණින් විමසන කෙනෙකුට. ඒ කියන්නේ ඒකට අවශ්‍ය වෙන ඕන ධර්මය අහන්න ලැබෙන්නයි නුවණින් විමසන්න මෙනෙහි කරන්නේ. සද්ධර්ම ශ්‍රවණයයි යෝනිසෝ මනසිකාරය. ඔය දෙක තියෙනවා නම් සෝවාන් වෙන්න පුළුවන්. හරි. ඕක ඊළඟ ජීවිතේට දැම්මොත් කොහේ යයිද කියන්න බෑ.
මාගේ යයිද දන්නේ.
ආයේ මේ අවස්ථාව කවද ලැබෙයිද කියන්න බෑ. නේද?
ඔව්
ඒක. ඒකත් මතක තියාගන්න. එතකොට අපි දැන් ඔය එහෙම එහෙ ගිහින් උපදින්නේ. එහෙම එහෙ කිව්වේ ඉතින් දිව්‍ය ලෝකේ යන්න පුළුවන්, මනුෂ්‍ය ලෝකේ යන්න පුළුවන්, සතර අපායේ යන්න පුළුවන්. ගිහිල්ලා උපදින්නේ මෙන්න මේ සක්කාය දිට්ඨිය. මේ ශරීරය දැම්මට ආත්මයක් හදාගෙන තියෙනවනේ ගිහිල්ලා උපදින්න. නේද?
ඒක උපදින්න කෙනෙක් ඉන්නවා.
එහෙම නිකන්. ඒක තියනකම් කලින් ඉපදුන කෙනෙක් ඉන්නවා, දැන් ඉන්න කෙනෙක් ඉන්නවා, අනාගතයේ කෙනෙක් ඉන්නවා. සක්කාය දිට්ඨිය. එතකොට පෙර මං හිටියද, කවුරු වෙලා හිටියද, කොහොම වෙලා හිටියද, කවර ආකාරයෙන් හිටියද, අනාගතේ කවුරු වෙයිද, කොහොම හිටියද, ඔයගේ එක එක හැඟීම් වෙනවා. වර්තමාන මම කවුද, කොහොමද ඉන්නේ, නේද? ඒ වගේ දැකීම් වෙනවා. ඒවා එන්නේ මොකක් හින්දාද? සක්කාය දිට්ඨිය හින්දා. අන්න ඕක ධර්මයෙන් තේරුම් ගන්න. සක්කාය දිට්ඨිය පෙර මං හිටියද, කවුරු වෙලා හිටියද, කොහොම හිටියද, අනාගතේ කොහේ යයිද, කවුරු වෙලා ඉඳීද, මොනවා වෙයිද, ඔය ඔක්කොම එන්නේ සක්කාය දිට්ඨිය. දැන් සක්කාය කියන්නේ මොකද්ද? අපිට සක්කාය තියෙන හින්දානේ සක්කාය දිට්ඨියක් ඇති වෙන්නේ. නේද? සක්කාය කියන එක ඔන්න බුදුරජාණන් වහන්සේ පෙන්නලා දීලා තියෙනවා මේ පංච උපාදානස්කන්ධය. සක්කාය ඉස්සෙල්ලා දැන් සක්කාය ඇති වෙන්න පුළුවන් ද ආස්වාස ප්‍රස්වාසෙන් කියන එක බලන්න. මෙහෙම ධර්මයෙන් එන්නේ. දැන් සක්කාය කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. නේද? එතකොට රූප කියන එක ටිකක් කර භෞතික නේ. අනිත් ටික වේදනා සංඥා චේතන නැත්නම් සංඛාර. ඒවා ටිකක්
පේන්නේ නැති දේවල්.
පේන්නේ නැති ෆිසිකලි තියෙන ඒවා නෙමෙයි. ඒවට කියනවා නාම. නාම ධර්ම. රූප කොටසකුත් තියෙනවා නාම ධර්ම කොටසක්. විඥාන කියන්නේ නාම පැත්තට තමයි බර. රූප නෙමෙයිනේ නේ. හිත කියන එක ගත්තාම ඒකත් අපිට දාන්න වෙන්නේ
නාමයක්.
රූපයක් නෙමෙයි. ඒ කියන්නේ නාම කොටසක්. ඒ පැත්තට බරයි. හරි. මේක වචනේ මොකක්ද කියලා තර්ක කරන එක නෙමෙයි අපිට මේක තෝර බේර ගන්න නෝනින් හොයන්න මේ කියන්නේ. එතකොට දැන් රූප උපාදානස්කන්ධය කියන එක සක්කාය කොටසක් නේද? අන්න ඒකයි තේරුම් ගන්න. ඒක රූප උපාදානස්කන්ධය නිසා සක්කාය දිට්ඨියක් ඇති වෙන්න සක්කාය දිට්ඨිය කිව්වට තේරෙන්නේ නැත්නම් දුක කියලා හිතන්නකෝ. සක්කාය කියන එක කිව්වත් දුක කිව්වත් එකමයි. ඇයි? පංච උපාදානස්කන්ධය කියන්නේ දුක. එහෙමත් කියලා තියෙනවනේ නේද? ධර්මයට අනුව අපිට ඒක දැනෙන හින්දා නෙමෙයි ධර්මයට අනුව සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධය කියන්නේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්. බුදුහාමුදුරෝ බොහොම කෙටියෙන් දේශනා කරලා තියෙන ඔය දුක. එතකොට ඒ දුක අඳුරගන්න අපි දැන් රූප උපාදානස්කන්ධය ගත්තොත්. රූප කියන්නේ යම්කිසි රූපමය ගතියක් නේද? කයක් කියන්නේ රූපමය ගතියක් නේද? කයක් කියනකොට. ඈ ශරීරය කියනකොට රූපයක් නේද? එතකොට ඔය රූපය උපාදාන කළොත් අන්න රූප උපාදානයි. දුක කිව්වත් සක්කාය කිව්වත් අන්න දැන් ඒක හැදෙනවා නේද? නේද? මතක තියාගන්න ශරීරය කියන්නේ රූපවල එක රූපයක් විතරයි. නේද? අභ්‍යන්තර ශරීර තියෙනවා බාහිර ශරීර තියෙනවා නේද? වෙන අයගේ ශරීරයක් තියෙනවා. ඊළඟට සත්වයන්ගේ ශරීරයක් තියෙනවා. නේද? ඊළඟට පණ නැති රූපක් තියෙනවා. ගෙවල් දරවල් යාන වාහන ගස්වල් නේද? අපි පුද්ගලයෝ නොවන නේද? භෞතික දේවල් කියලා කියන්නේ. පණ නැති රූප කොටසකුත් තියෙනවා. ඊරහඳ තාරකා ආරවණය තේරෙන
ආපෝ තේජෝ වල පටවි නම් සිඳුම රූප.
මේකට තව විදිහක් කියනවා. පටවි ආපෝ තේජෝ වායු සතර මහා ධාතු රූප. නේද?
ඒකට හැම දෙයක්ම අයිති.
ඒකට මතක තියාගන්න රූප තියනා නම් රූප උපාදාන ස්කන්ධය හටගන්න පුළුවන්. උපාදාන කියන්නේ මොකද්ද?
අල්ලා ගන්න.
දැඩිව බාර ගන්නවා. මේක මෙහෙමමයි කියලා දැඩිව අරගන්නේ උපාදානයි. නේද? උපාදාන කළාට පස්සේ වෙන කෙනෙක් කිව්වට නෑ ඔහොම නෙමෙයි කියලා ඒක පිළිගන්නේ. නේද? යවක කිව්වට ඉච්චර තේරෙන්නේ නැරෙන. ඔන්න හොල්මනකට බය වෙනවා. අතනින් යන්න එපා, ඔතන ඉන්නවා. හොල්මන. යකෙක් කියනවා නැත්නම් පෙරේතෙක් කියනවා. දැන් ඕක දැඩිව ගත්ත කෙනා ඔතනින් යන්න තනියෙන් යන්න නම් බොහොම බයයි නේද? කරුවල වැටුණා ඒකට එහෙම. දැන් ඒක උපාදාන කරලා එයාට කිව්වට නෑ නෑ ඔතන හොල්මනක් නෑ බය නැතුව යන්න කිව්වට යයිද? නෑ. ඒ උපාදානේ වැඩි බාර අරගෙන දැඩිව එක පිළියම්. නේද? දැන් තේරෙනවා මේ රූපේ වැසගෙන බාර අරගෙන. හරි? දැන් ඒ වගේ උපාදාන කරනවා කියන්නේ ඒක දැඩිව විශ්වාස කරනවා දැඩිව අරගෙන. බැසගෙන. හරි? ඒ රූපයක් උපාදාන කළා කියන්නේ ඒ රූපේ එහෙමමයි කියලා බාර අරගෙන ඉවරයි.
අරගෙන ඉවරයි.
හරි? ඒකට ඔය රූපින්ද දැන් කොටසක් තියෙනවා අපිට මම ඉන්නවා මගේ ආත්මය කියලා හිතෙන. තත් රූපය නිසා ඒ රූප උපාදානය කරලා ඊළඟට මේ සක්කාය දිට්ඨිය පහළ වෙන්න පුළුවන්. රූපය නිසා සක්කාය දිට්ඨිය පහළ වෙන්න පුළුවන්. එක විදිහක් තමයි රූපයමයි මම කියලා හිතෙනවා. ශරීරය ගත්තාම එහෙම හිතෙනවා නේද? මම කිව්වේ මුලින් මගේ කරගත්තට පස්සේ මේක මමමයි කියලා හිතනවා. නේද? මේ ශරීරයමයි මම කියලා හිතනවා නේද? ඒකට කියනවා ඒ රූප උපාදානෙන් ඔන්න සක්කාය දිට්ඨියක් ඇති වුණා රූපය මුල් කරගෙන. අපි දැඩිව බාරගත්ත රූපයක් නේ ශරීරය කියන එක. රූප උපාදානයක් නේ ඒක හින්දා ඒකමයි මම කියලා හිතනවා. දැන් මුලින් මම කියලා හිතුණාට අපි අර කෑලි කෑලි කපලා දාන්න දැන් ડોක්ටර්ට අවසර දුන්නානේ. ඉතුරු කොටස බේර. මාරයා ඇවිල්ලා ආයුෂ ඉවරයි කියනකොට ඔක්කොම දීලා යනවා. තව තව රූපයක් අල්ලගන්න නේද? මේ රූපේ දැන් වැඩක් ගන්න බෑ. මේක දැන් ගෙවිලා ඉවරයි, පරණ වෙලා ඉවරයි, ජරා ජීර්ණ වෙලා ඉවරයි. අලුත් එකක් අල්ලගත්ත උන කියලා යනවා. දැන් රූපයමද මම? නෑ. දැන් රූපය වෙන එකක් මම වෙන එක. එන්න දැන් අර දෘෂ්ටිය වෙන දෘෂ්ටියකට පනිනවා. නේද? එතකොට ඔන්න දැන් මේ රූපය අසුරු කරගෙන මම ඉඳලා තියෙනවා. මුතරකල් රූපයමයි මම කියලා හිතුවට එහෙම නෙමෙයි. නේද? මේ ශරීරය ඇසුරු කරගෙන මම ඉඳලා තියෙනවා. ඇසුරු කරගෙන කොහොමද ඉන්නේ? එක්ක මේ රූපය තුලේ මම ඉන්න ඕන හැංගිලා. නේද? රූපය තුල මම ඉන්නවා. කොහෙද කියලා දන්නේ නැහැ. හොයා ගන්න කොහෙද කියලා. මේ ශරීරේ කොහේ හරි ඉඳලා තියෙනවා නේද? අර මුගලන් හඳුරන්නේ බඩට රිංගෝ වගේ මාරය. දැන් රූපය තුල මා ඉඳලා. එහෙම නැත්තම් මම තමයි මේ රූපවන්තව පේන්නේ. රූපවන්තයි. රූපවන්තයි කියලා අත්දකින්න පුළුවන් මේ මාව. එහෙම නැත්තම් මා තුල තමයි ওই රූපය තිබිලා තියෙන්නේ. ওই විදිහටත් හිතන්න පුළුවන්. දැන් ඕන ඕකට කියනවා මේ සතර ආකාර සක්කාය දිට්ඨියක් ඇති වෙන්න පුළුවන් රූපය මුල් කරගෙන. මොන රූපේද? උපාදාන කරපු රූපේ. අපි බාරගත්තු තියනවා කියලා හිතපු රූපේ අසුරු කරගෙන නේද දැන් මම ඉන්නේ. ශරීරය කියන්නේ ශරීර රූපය දැඩිව බාරගත්තට පස්සේ ඒක අල්ලගෙන නේද දැන් මම ගැන ඔය හතර ආකාරයකට කියන්න පුළුවන්. නේද? රූපයක් තිබුණහම ඒ රූපේ මුල් කරගෙන මම කියන දෘෂ්ටිය ඍංගවන්න පුළුවන්. සක්කාය තියෙනකොට සක්කාය දිට්ඨියක් ඇති වෙන්න ඔන්න පරිසරේ හැදෙනවා. සක්කාය කියනකොට රූප උපාදානය සක්කායට අයිතිද? වේදනා උපාදානය සක්කායට අයිතිද? සංඥා උපාදානය සක්කායට අයිතිද? සංඛාර උපාදානය සක්කායට අයිතිද? විඥාන උපාදානය සක්කායට අයිතිද? එතකොට මේ උපාදානය කියන්නේ මොකද්ද? දැඩිව විශ්වාස කරනවා ඒක එහෙමම ඒක තියෙනවා ඒක එහෙමම කියලා නේද? එතකොට මේ උපාදාන කරපු ಜಾති පහ බැලුවොත් රූප වේදනා සංඥා සංඛාර විඥාන. ඔන්න ඔය පහේ ලක්ෂණ ටිකක් බුදුහාමුදුරුවෝ පෙන්වලා දීලා තියෙනවා. මොනවාද ලක්ෂණ? ධර්මයෙන් මොනවාද අහලා තියෙන්නේ වගේ? මේවා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි වෙනස් වෙනවා. සංකත ධර්ම කියලා අහලා තියෙනවා. මොනවා සංකත
කියන්නේ?
හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වන නිසා සංකත. සංකත ධර්ම වල ලක්ෂණ මොනවද? තීනිමානි වික්කවේ සංකතස්ස සංකත ලක්ෂණාන. මහණෙනි මේ සංකත ධර්ම වල ලක්ෂණ තුනක් පෙන්වුම් කරනවා. උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති පිටස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති. තගන්න ස්වභාවයක් පඤ්ඤායති කියන්නේ පඤ්ඤායති කියන්නේ නැහැ පඤ්ඤායති කියන වචනේ විතරයි. පඤ්ඤායති කියන එකේ වෙනස් වෙනවා කියන එකක් තියෙනවා. වෙනස් වෙනවා පඤ්ඤායති කිව්වොත් වෙනස් වෙන බව පඤ්ඤායති. පඤ්ඤායති කියන්නේ වෙනස් වෙනවා කියන එකද? උපාදෝ පඤ්ඤායති.
හටගන්න
ස්වභාවය
ඔව් ප්‍රකට වෙනවා.
ප්‍රකට වෙනවා දකින්න පුළුවන් දැනගන්න පුළුවන්. පඤ්ඤායති. ඈ? ප්‍රකට වෙනවා. දැන් එළියේ රූපයක් තියෙනවා. ওই රූපේ හට ගැනීමක් අපට ප්‍රකට වෙනවා නම් උපාදෝ පඤ්ඤායයි. දැන් ගිනි කූරට ගිනි පෙට්ටියට ගිනි කූරක් ගහනකොට ගිනි දැල්ලක් හට ගන්නවා කියලා දන්නව නේද? අන්න දැන් උපාදෝ පඤ්ඤායයි. දැල්ල උපදින බව ප්‍රකට වෙනවා දැනගන්න පුළුවන්. දැනගන්නේ ගිනි කූරද ගිනි පෙට්ටියද දැල්ලද? හට ගන්නවා කියලා දැනගන්න. ගිනි කූරද දැනගත්තේ ගිනි කෙට්ටියද දැනගත්තේ ගිනි දැල්ලද දැනගත්තේ?
විඥානය දැනගත්තා.
ඒ තුනෙන් එක්කෙනෙක්වත් දැනගත්තද? හට ගන්න බව. ඒ තුනටම දැනගන්න බෑ විඥානයක් නැහැ. කවුද දැනගත්තේ?
චක්කු විඥානය දැකලා මනෝ විඥානය දැනගත්තා.
අපි දැනගත්තේ නේද? මම කියන්නේ නැතුව අපි කියලාවත් කියමු. එතකොට පඤ්ඤායති උනේ ගිනි පෙට්ටියද ගිනි කූරද ගිනි දැල්ලද? අපි ඔය. ගිනි දැල්ල හට ගන්න බව කාටද පඤ්ඤායති උනේ? අපට. අපි විශ්වාස කළා ඔන්න දැන් දැන් ගිනි දැල්ල කියන එක සංකත ධර්මයක්. හේතු ප්‍රත්‍යයෙන්නේ හටගත්තේ සකස් වුණ දෙයක්. දැන් ඕකේ උපත හට ගන්න ස්වභාවය උපාදෝ පඤ්ඤාය. දැන් ගිනි දැල්ලටද පඤ්ඤාය තියුනේ? ඒක දැනගන්න කෙනාට කාට හරි මම නෙවෙයි නම් මම නෙවෙයි කියලා කියා ගන්න කාට හරි පඤ්ඤාය තියෙනකොට එතකොට විඥානයක් තමයි ඒක තේරුම් ගන්න නේද? දැනුවත් වෙන. මේ දැනුවත් වෙන ස්වභාවයකට දැනුවත් වෙන්න පුළුවන් පඤ්ඤාය. එතකොට මේ සංකත ධර්මයේ මේ ලක්ෂණ තියනවා කියලා කවුද දැනගන්නේ? ඒක දකින්න කෙනා. ඒක ගැන අවබෝධයක් ගන්න කෙනා. හරි? දැන් රූපයක් තියනවා කියලා කවුද දැනගත්තේ? රූපේද? ශරීරය කිව්වද මම රූපයක් කියලා?
ඇයි
කවුද ඔක අයිති කරගත්තේ? මම තාම මම ඉන්නවා. මම නැති වෙනකන් මාව හොයාගන්න කවුද කියලා. කොහෙන්ද මේ මම ඇති වෙන්නේ? එතකොට දැන් සංකත ධර්මවල මෙන්න මෙහෙම ලක්ෂණ තුනක් දකින්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන්. සංකත ධර්මවල මෙහෙම ලක්ෂණ තුනක් ප්‍රකට වෙනවා. මොනවාද? උප්පාදෝ, හට ගන්න ස්වභාවය. වයෝ පඤ්ඤායති. වයෝ කියන්නේ වෙනස් වෙනවා නේද? නැති වෙනවා, මැරෙනවා, විනාශ වෙනවා. වය දැල්ල නිවිලා යනවා නේද? දැල්ලක් පත්තු වෙනවා වගේ දැල්ල නිවීමක් තියෙනවා. වයෝ පඤ්ඤායති නේද? ඊළඟට දැල්ල පවතින කාලෙකුත් දකින්න පුළුවන් නේද? පත්තු වෙලා තියෙන. අනේ පවතින කාලයට කියනවා තිතස්. පවතින කාලය තුල. තිති කියන්නේ පැවතීම, තිතස්ස කියන්නේ පැවතීම තුල. පවතින කාලය තුල මොකද්ද ප්‍රකට වෙන්නේ?
අඤ්ඤ තත්තං පඤ්ඤා.
අඤ්ඤ තත්තං පඤ්ඤා. අඤ්ඤ තත්ත. අඤ්ඤ තත්ත. මුලින් පෙන්눔 කරන தත්ත්වෙ නෙමෙයි, තව මොහතකින් වෙන தත්ත්වය. තව මොහතකින් වෙන தත්ත්වය. තව මොහතකින් වෙන தත්ත්වය. අඤ්ඤ තත්තං පඤ්ඤා. එතකොට මේ සංකත ධර්මවල ඔන්න ඔය ලක්ෂණ තුන. තිතස්සාඤ්ඤ තත්තං පඤ්ඤා. පවතින කාලය තුල ප්‍රකට වෙනවා අඤ්ඤ තත්ත්වය. අඤ්ඤ තත්ත්වය. අපි හිතන தත්ත්වයේ දිගටම පවතිනවා නෙමෙයි. එක தத்துவයක් තියෙනවා කියලා හිතනකොටම ඒක වෙන தத்துவයකට පත් වෙනවා. අඤ්ඤත අඤ්ඤතත්තං පඤ්ඤාය. එපේනවාද? සංකත ධර්මවල ඔන්න දකින්න ලක්ෂණ තුනක් තියෙනවා. හට ගන්න ස්වභාවය, නැති වෙන නැත්නම් විනාශ වෙන ස්වභාවය,
පවතින ස්වභාවය, විනාශ වෙන
ස්වභාවය. පවතිනවා කියලා හිතනවා නම් ඒ කාලය තුල අඤ්ඤතත්වවලට පත් වීමක් තියෙනවා. අඤ්ඤතත්ව අඤ්ඤතත්ව මුලින් එක தத்துவයක් කියලා ඒක ගැන කතා කරන්න හදලා බලනකොට වෙන தத்துவයක්. ඒක ගැන කතා කරන්න කියන්න හදනකොට වෙන தத்துவයකටපත් වෙනවා. හරි. ඒක මොහතකවත් ප්‍රයත්නක් දෙන්න බෑ. අඤ්ඤ தத்துவ, අඤ්ඤ தத்துவ. අඤ්ඤ தත්තං පඤ්ඤායි. තිතස්ස අඤ්ඤ தත්තං පඤ්ඤායි. ඒ කියන්නේ සංකත ධර්මවල. එතකොට රූපය කියන එක, වේදනාව කියන එක, සංඥාව කියන එක, සංඛාරය කියන එක, විඥානය කියන එක ඔන්න ඔය ලක්ෂණ තුන දකින්න පුළුවන්. නුවණින් දකින්න කෙනෙක්ට මොකද්ද? උපාද, වය, තිතස්ස, අඤ්ඤ තත්තං කියන ලක්ෂණ තුන. හරි. දැන් අපිට ඔය තුන සාමාන්‍යයෙන් පේනවා අඩුයි. විශේෂයෙන් අර තුන්වෙනියට කියපු තිතස්ස, අඤ්ඤ තත්තං පඤ්ඤාය කියන එක පේන්නේ. ඔය පේන්නේ නැති කම හින්දාමයි උපාදාන කරන්නේ. තියෙනවා කියලා බාර ගන්න. වෙනස් තත්ත්වය. අපි පවතිනවා කියලා ඊළඟට බලනකොට ඒ තත්ත්වෙ නෙමෙයි වෙනස්. දැන් අර ගඟක් ගලනවා කියලා හිතන්න. දැන් එක තැනක ඉරක් ඇඳලා එතන තවසරයක් බලනකොට අර තිබුණ තත්ත්වෙ නෙමෙයි වෙන තත්ත්වෙ. තව ටිකකින් බලනකොට වෙන තත්ත්වෙ. දැන් දැල්ලක් ගත්තත් එක මොහොතක තියෙන තත්ත්වෙ නෙමෙයි ඊළඟ මොහොතේ බලනවා. තවද ඊළඟ මොහොතේ තව තත්ත්වයක් නේද? අන්‍ය තත්ත්වයක්. ඒ කියන්නේ දෙපාරකට එකම ස්වභාවයක් පවතින්නේ නැහැ. අන්‍ය තත්ත්වයක්. ඒක ගැඹුරින් දකිනකොට ඔන්න අනිත්‍ය කියන එක උතන තියෙනවා. ඒ කියන්නේ මේක තියනවා කියන්නත් බැරි, නැහැයි කියන්නත් බැරි ස්වභාවයක්. දැන් තියෙනවා කිව්වොත් මේ මොහොතේ දැකපු එක ආයේ ගිහින් බලන්න පුළුවන්. එහෙම වෙන්නේ නැහැ තිතස්ස අඤ්ඤ තත්තං. නේද? තිබුණ தත්ත්වය දකින්න බෑ තවසේ. අය අඤ්ඤ තත්ත්වය? එතකොට තියෙනවා කියන්න පුළුවන්ද? බෑ. එහෙම කිව්වොත් ඒක දෘෂ්ටිය. මතක.
මනුෂ්‍ය ජීවිතේ
දැන් මෙහෙම දෙයක් නැහැයි කියන්න පුළුවන්ද? බෑ. මොකද හට ගැනීමක් තියෙනවා කියන්නත් බැරි ස්වභාවයක් විස්තර කරන්න පුළුවන්. ඒ විස්තර කරන විදිහ තමයි පටිච්ච සමුප්පාදය. නැත්නම් හේතුඵලවාදය. පටිච්ච සමුප්පාදයෙන් තමයි ඔය තියනවා කියන එකට අහු වෙන්නෙත් නැතුව නැහැයි කියන එකට අහු වෙන්නෙත් නැතුව ඒ ස්වභාවය විස්තර කරන්නේ. ඒ එහෙම විද්‍යමාන වෙන්න හේතු යෙදෙනකොට එහෙම විද්‍යමාන වෙන ස්වභාවයක් තියෙනවා. දැන් කණ්ණාඩිය ඉස්සරහට ගියාම මූණ පේනවා නේද? උදේ බලන්න හැදිනේ. එතකොට දැන් ඔන්න ඒ ප්‍රතිබිම්බය සංකත ධර්මයක් කියලා දකින්න. මොකද හේතු ප්‍රත්‍ය ටික යෙදුන නිසා විද්‍යමාන. දැන් ඒ ප්‍රතිබිම්බේ කණ්ණාඩියේ තිබුණාද එතෙන්ට යන්න කලින්?
නෑ.
තාමත් ඇතිද කණ්ණාඩිය ඇතුලේ ඒක? ඒ දැකපු එක තාමත් ඇතිද එතන?
නෑ.
දැන් ඒක තියනවා කිව්වොත් හරිද එතකොට?
වැරදි.
දැන් නෑ.
අර බල්ලා
එහෙම දෙයක් තිබුණේම නෑ කිව්වත් ඒත් හරිද? මූණ දැක්කේ නැද්ද?
දැක්කා.
එතකොට දැන් තියනවා කියන්නත් බෑ, නැහැයි කියන්නත් බෑ.
අර බල්ලා
හැබැයි එහෙම විස්තර කරන්න පුළුවන් කමක් තියෙනවා. ඔක තමයි පටිච්ච සමුප්පන්න බව. ඒ හේතු ප්‍රත්‍ය යෙදෙනකොට එහෙම විද්‍යමාන. ඒ ප්‍රතිබිම්බේ හැදෙන්න හේතු ටික යෙදුනහම, ඒ කියන්නේ කණ්ණාඩියක් තියෙන්න ඕන, ඉස්සරහා යම් කිසි වෙනස් රූප ස්වභාවයක්, වර්ණ ස්වභාවයක් තියෙන්න ඕන, ඔතෙන්ට අවශ්‍ය ආලෝක ප්‍රමාණයක් තියෙන්න ඕන නේද? ඒවා හින්දා ඒ දිහා බලනකොට අන්න ප්‍රතිබිම්බේ පේනවා. බැලුවේ නැත්නම් ඒත් පේන්නේ. කණ්ණාඩිය දන්නවද ප්‍රතිබිම්බයක් හැදුවා කියලා? එයා දන්නේ නැහැ. ඉස්සරහා රූපේ දන්නා ඒ දන්නේ. කවුරු හරි බැලුවොත් බලන කෙනාට පේන ස්වභාවයක් නිසා නේද? බලන හින්දම පේනවා.
බල්ලා වතුරට ඇවිල්ලා
බලන්නේ නැත්නම් තියනවා කියලා කතාවක් එදෙන්නේ නැහැ. කණ්ණාඩියක් තියෙයි, ඉස්සරහා රූපක් තියෙයි, ප්‍රතිබිම්බ කවුරු හරි ඒක දැක්කේ නැත්නම් පේන්නේ නැහැ. බලන නිසාමයි පේන්නේ. තේරෙනවද? කොට ඔය හේතු ප්‍රත්‍ය ටික ඔක්කොම යෙදුනහම තමයි ප්‍රතිබිම්බයක් තියෙනවා කියලා දැනගන්නේ. නේද? ඔව්. එතකොට මේ ප්‍රතිබිම්බේ ලක්ෂණ ටික දකින්න දැන් සංකත ධර්මයක ලක්ෂණ. හට ගැනීමක් ප්‍රකට වෙනවා, නැතිවීමක් ප්‍රකට වෙනවා, උපාද වය පවතින කාලය තුල වෙනස් වෙනවා කියන එක නුවණින් දකින්නවා. ඒක අපේ ලෝකෙට අයිති දැක්මට පේන්නේ. ප්‍රඥාවට තමයි ඒක පේන්නේ. ඒක හරියට දැන්
මනුස්ස ජීවිතේම නේද
හිතන්න, එක එක්කෙනාට හිතන්න විදි තියනවා. දැන් අපි ආලෝකය ගැන දන්න කෙනෙකුට හිතන්න පුළුවන්, ආලෝක ක්‍රියාකාරීත්වය දන්න කෙනෙකුට ඒ මොහොතේ යෙදුන ආලෝක කිරණ නිසා තමයි මේ මොහොත ප්‍රතිබිම්බය. තව ටිකකින් ප්‍රතිබිම්බයක් කියන්නේ තව ආලෝක කිරණට. තර කිරණයි මේ කිරණයි වෙනස්. එතකොට අන්‍ය තත්වයක් නිසා තිබුණ තත්වෙම නෙමෙයි. පැහැදිලිද? ඒක දැන් දැල්ලේ මේ මොහොතේ දැල්ල මේ තෙල් ටිකයි tirei මේ වේදා වේදුන උෂ්ණත්වයේ ඔක්සිජන් ටිකක් නිසා පත්තු වුණා. තව ටිකකින් දැල්ලා ඒ වගේ වෙන්න පුළුවන්. ඒ වුණාට අර දැල්ල නෙමෙයි. වෙන තෙල් ටිකක්, වෙන tirei ටිකක්, වෙන ඔක්සිජන් ටිකක්. නේද? ඒකේ මේ ප්‍රතිපදේ. එතකොට තිබුණ දැල්ල වෙනස් වුණාද නැත්නම් අලුත් දැල්ලක් හටගත්තා? අලුත් දැල්ලක් හටගත්තා. මේ දැල්ලයි අර දැල්ලයි අතර සම්බන්ධයක් නැහැ. සම්බන්ධයක් නැතුවම නෙමෙයි. ඒ වුණාට ඒ තියෙන දැල්ල මේකට වෙනස් වුණාද? අලුතෙන් එකක් හටගත්තා. අලුත් හේතු ප්‍රත්‍ය නිසා අලුත් ස්වභාවයක් විද්‍යමානයි. දැන් තේරෙනවද වෙනස් වෙනවා කියන එකේ අන්‍ය තත්වය කියන එකේ පොඩි වෙනසක්. අන්‍ය තත්ත්වයක් කියනකොට අමුත් අලුත් අලුත් ඔව් ඒ ස්වභාවයට හේතු ප්‍රත්‍ය වෙන නිසා විද්‍යමානයි.
දැන් එතකොට අපිට අර ගහේ කිවන්න ගහ ගන්න ආලෝක කිරණ යන්නේ ඇටෙන්න තිබේ ඒක පැහැදිලා ඉවරයි. ඒ
දැන් මනුෂ්‍ය ජීවිතේමනේ මේ මුලින්ම මුලින්මනේ දැන් ඉන්නේ
දැන් ඕක අදින් Tamanට අවබෝධ වෙන විදිහකින් බලා ගන්න අවබෝධ කරන්න තියෙන්නේ පිටස්ස අඤ්‍යතත්ත පවතිනවා නම් එතනක් තියෙන්නේ අඤ්‍යතත්ත ඒක පවතිනකොට අඤ්‍යතත්වයක් කියනකොට ඔය වෙනස් වෙනවා කියන කතාවෙන් මිදෙයි වෙනස් වුණා කිව්වොත් තියෙන එකමනේ වෙනස් වෙලා තියෙන්නේ තියෙන එක නෙමෙයි ඒ පෙන්නුම් කරන ස්වභාවය ඒ හේතු ප්‍රත්‍ය වලින් හටගත්තා එහෙමම නිරුද්ධ වෙනවා ඊළඟට තව එකක් අලුතෙන් හටගත්තා ඒක නිරුද්ධ වෙනවා අර මේ කාටූන් ෆිල්ම්ස් හදන හැටි දන්නවද එක වගේ රූප ගොඩාක් ඇඳලා ඕක වේගෙන් මේව කරහම අර එක්කෙනෙක් කරනවා වගේ පේනවා ඒ වුණාට ඔය එක එක රූපය ගත්තොත් වෙනස් වෙනස් රූප ගොඩක් අන්‍ය තත්ත්ව දැන් අපිට ඒ සිද්ධ වෙන ස්වභාවය දන්නේ නැති හින්දා අපි හිතන්නේ ආ මේ තියෙන එක වෙනස් වෙනවා දැන් තියෙන එක වෙනස් වුණාද අලුත් එකක් පෙන්වුම් කළාද අලුත් එකක් පෙන්වුම් කළා ඒ මොහොතේ හේතුපත්යෙන් අන්න ඔක තමයි පටිච්ච සම්පන්න කියන්නේ දැන් ඒ මොහොතේ සිද්ධිය පෙන්වුම් කරන ස්වභාවයක් තියෙනවා හැබැයි ඒ මොහොතේ හේතුපත්යෙන් නිසා ඒ කලින් එකක් මේ වෙනස් වුණා නෙවෙයි. දැන් මුලින් ඇඳ කාටූන් එක වෙන තත්වයකටපත් වුණා නෙමෙයි මේ වෙන රූපයක් දැන් තියෙන්නේ. වෙනවා. දැල්ලි උපමාව ගත්තත් ඕක ගත්තත් තමන්ට ප්‍රකට වෙන ඕන එකක් ගන්න පුළුවන්.
දඟ වෙනීමක් නිසාම නේස දඟකට එක පුද්ගලයෙකුට දෙවරක් වහින්න බෑ කියන්නේ. කලින් දඟක් නෙමෙයි කලින් පුද්ගලයක්.
ඔව් ඊට වඩා මේකේ ගැඹුරක් තියෙනවා මේ කියන ධර්මතාවය පටිච්ච සම්පදාය දැන් ඒ කතාව සංහින කිට්ටුවට එනවා එතන අහු නොවන තැනකුත් තියෙනවා මේ ඒක එතන දෘෂ්ටිගත වෙන්න පුළුවන් ඒකට තේරුම් ගන්න මේ පටිච්ච සමුප්පන්න ස්වභාවය කියනකොට සංකත ධර්මයේ මෙන්න මේ ලක්ෂණ තුනක් ප්‍රකට වෙනවා උපාද වය තිතස්ස අඤ්ඤතත්තං තිතස්ස අඤ්ඤතත්තං කියන එක හරි ගැඹුරුයි මොකද අපි හිතන් ඉන්නේ වෙනස් වෙනවා කියන එක ඒ වෙනස් වෙනවා කියන්නේ දෙයක් තිබුණත් නේ වෙනස් වෙන්නේ ඒක දෙයක් කියන එකට ප්‍රයත්නක් තියෙනවා දැන් මෙතන තියෙන්නේ දෙයක් කියලා පනවන්න බැරි ස්වභාවය මොකද දෙයක් කියලා පනවනකොට තිතියක් තියෙනවා ප්‍රයත්නක් තියෙනවා ධර්මතාවය තමයි තිතස්ස අඤ්ඤතත්ත. පවතිනවා කියලා හිතුවත් ඒ මොහොතේ යන්නේ තත්ත්වය. ඕක තියෙනවා අපි අර කෙනෙක් ප්‍රශ්නෙකුත් අහුවා මඤ්ඤණා කිරීම කියලා දෙයක්. අහලා තියෙනවද වචනය? මඤ්ඤණා කරනවා කියන්නේ මේ මමත්වයකින් අපි හිතනවා සංකල්ප. ඒ කියන්නේ ඔව් ඒකේ මම හැංගිලා ඉන්නවා මේ හිතන දේ ගැන. හරි? මඤ්ඤණා කරනවා. එතකොට දැන් සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයා. ඒ කියන්නේ ආර්ය මාර්ගයට නොඇතුණ පුද්ගලයාට කියනවා පෘථග්ජන පුද්ගලයා කියලා. සෝවාන් මාර්ගයටවත් වැටිලා නැහැ. එයාගේ තියෙනවා මඤ්ඤණා කිරීමක්. දැන් එහෙන් දැක්කහම රූප ගැන මඤ්ඤණා කිරීමක් තියෙනවා. කණෙන් ඇහුවහම ඒ ශබ්දවලට අදාළ රූප ගැන මඤ්ඤණා කිරීමක් තියෙනවා. සංකල්ප හදනවා. ඒ කියන්නේ එයා විශ්වාස කරනවා මේ මෙහෙමයි කියලා. දැන් අපි ඇහෙන් දැක්කහම අතන පොල් ගහක් තියෙනවා කියලා අන්න හිතනවා. හරි? දැන් බල්ලා වතුරට එබිලා අන්න තව බල්ලෙක් ඉන්නවා කියලා හිතනවා. දැන් ඒක පේනව නේද? එයාගේ මඤ්ඤණා කිරීමක් කියලා. ඒක පුද්ගල හැඟීමෙන් ගන්නෙ. මොකද අර බාහිර තියෙන දේ කාට සාපේක්ෂව බාහිර කියන්නේ තමන්ට සාපේක්ෂව එළිය. ඒකට මඤ්ඤණා කරනවා. හරි? ඊළඟට දැන් ආර්ය මාර්ගයට වැටුණ කෙනා කියන්නේ එයාගේ මොකද්ද වෙනස? එයාට මොන දැක්මද තියෙන්නේ? සම්මා දිට්ඨිය තියෙනවා. ආර්ය මාර්ගයට වැටුණ කෙනාට සම්මා දිට්ඨිය. ඒ කියන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය. ලෝකෙට අයිති දැක්ම නෙමෙයි ඒක ඉක්මවා යන දැක්මක් ආපු කෙනාට තමයි ආර්ය මාර්ගයට වැටුනේ කියන්නේ. ඒගොල්ලන්ට නමක් දෙනවා සේක පුද්ගලයෝ කියලා. ආර්ය මාර්ගයට වැටීමේ ඉඳන් සම්පූර්ණ අවබෝධය ලබන තාක්කල්, ඒ කියන්නේ රහත් වෙනකම් කෙනාට කියනවා සේක පුද්ගලයෝ කියලා. ඒගොල්ලෝ පුතග්ජන නෙවෙයි. නේද? එතකොට ඔන්න ආර්ය දර්ශනයක් ඇවිල්ලා. ඒ කියන්නේ ලෝකෝත්තර දර්ශනය ඇවිල්ලා. දැන් ලෝකෝත්තර දර්ශනයට ආවහම එයත් තාම අර විදිහට මඤ්ඤණා කරන ගතිය තියෙනවා.
ඉන්නට විශ්වාස කරනවා.
හැබැයි මේකේ වැරද්දක් තියෙනවා කියන එකත් දන්නවා. ලෝකෙට අහු වෙන ගතිය තියෙනවා. මේකේ මොකද්ද වරදක් තියෙනවා කියලා අර සම්මාදිට්ඨියෙන් දකින්න මෙන්න මේ හේතු යෙදුන හින්දායි ඔහොම වුනේ. රැවටෙන ගතිය තියෙනවා. එයාට නුවණින් බැලුවොත් රැවටුනේ මෙන්න මේ හේතු යෙදුන හින්දා රැවටීමක් නේ ඔය වුනේ කියලා දැකීමේ ශක්තිය තියෙනවා. ඒකෙන්නේ සම්මාදිට්ඨිය. ධර්මයක් අහපු නැති කෙනාට ඒ දැක්ම නැහැ. අපි වතුරට එවෙන බල්ලා ගත්තොත් බල්ලට අර දැක්ම නැහැ. එයාට බල්ලෙක් ඉන්නවා. නේද? අර බාහිර බල්ලව වතුරේ ඉන්න බල්ලව උපාදාන කරලා දැඩිව බාරා. ඒ කියන්නේ මෙයාගේ ලෝකෙට තව බල්ලෙක් ඉන්නවා. දැන් තරහ අරන් උරන්න බල්ලෙක් ඉන්නවා. නේද? එළිය බල්ලෙක් ඉන්න හින්දා තරහ ගන්නවා. දැන් අපේ මට්ටමට එනකොට ඔන්න අපි දකින්නවා මේ බල්ලා මෙන්න මෙහෙම මුලාවක් යෙදුන හින්දායි අර බල්ලෙක් ඉන්නවා කියන එක. ඒ කියන්නේ අපිටත් එක සැරේ නිකන් රැවටෙන්න ගතියක් එන්න පුළුවන්. ඒක මතක තියාගන්න උපමාව මට්ටම් කියලා. දැන් තව බල්ලෙක් ඉන්නවා කියමු ටිකක් කොන්න අහලා දැනගෙන ඉන්නවා මේකේ මොකද්ද මුලාවක් වෙනවා. හැබැයි එයත් වතුරට යුණ ගමන් තාම රැවටෙන ගතිය තියෙනවා. එයාට අර ටික මතක් කළොත් නුවණින් හිතුවොත් නෑ ඔතන මෙහෙම මුලාවක් වෙන්නේ. එතකොට එයා ඔන්න මුලාවෙන් මිදෙන්න උත්සාහයක් කරනවා නේද? එතකොට දැන් මඤ්ඤණා කළාට ඒකෙන් වළකින්න උත්සාහයක් කරනවා. එයාට කියනවා මා මඤ්ඤති. මඤ්ඤණාවෙන් ගන්න දේෙන් මිදෙන්න එයා උත්සාහ කරන ගතියක් තියෙනවා. එයාට කියනවා මා මඤ්ඤති. අර මඤ්ඤණාවෙන් මිදෙන්න උත්සාහ කිරීමක් තියෙනවා. මාමයි දැන් රහතන් වහන්සේ කියනකොට දැන් අර උපමාවි ගත්තොත් අපි වතුරට එබෙනකොට දැන් බල්ලා වතුරට එබෙන මට්ටමයි අපි වතුරට එබෙන මට්ටම. දැන් අපි මුලා වෙන්නෙම නැහෙනේ. වතුරේ කවුරු හරි ඉන්නවා නේද? එතකොට අර මඤ්ඤණා කිරීමක් යෙදෙන්නේ නැහැ. මඤ්ඤණා කිරීමක් යෙදෙන්නේ නැති වෙනකොට මිදෙන්න අවශ්‍යතාවයක් නැහැ. න මඤ්ඤති. මඤ්ඤණා කරන්නේම නැහැ. රහතන් වහන්සේ. ඒතර පුතග්ජනයා ලෝකේ දකින හැටි මඤ්ඤණා කරනවා ඒකෙන් ඒක වැරද්දක් කියලා දන්නේ. සේක පුජ්‍යලය මඤ්ඤණා කරනවා ඒ වුණාට ඒක වැරද්දක් කියලා දැකලා ඒකෙන් මිදෙන්න යම්කිසි උත්සාහයක් යෙදෙනවා. ඒක තමයි මාර්ගයේ වැඩනවා කියන්නේ. එයා කවදා හරි සම්පූර්ණයෙන් අවබෝධ කරපු දවසට මඤ්ඤණා කරන්නේම නැහැ. ලෝකෙට අහු වෙන්නේම නැහැ. කියන මට්ටමකටපත් වෙනවා. එතකොට ඕක වෙන්නේ කොහෙද? අපි ඇහෙන් රූප දැකලා, කනින් ශබ්ද අහලා, නාසයෙන් ගඳ සුවඳ බලලා, දිවෙන් රස බලලා, කයින් ස්පර්ශ ලබලා, හිතෙන් හිතලා. ඔය ආයතන හයෙන් නේද ලෝකෙට අයිති දෙයක් දැනගත්තා නම් දැනගන්නේ. එතකොට ඒවා ඔක්කොම රූප. ඒ කියන්නේ ලෝකෙට අයිති දේවල් කියන්නේ රූප. නේද? ඒ රූප එක එක විදිහට බෙදන්න පුළුවන්. මේක මට අයිති රූපයක්, මේක බාහිර රූපයක්. මගේ ශරීරය කියලා එක රූපයක් දකිනවා. බාහිර ශරීර හරි, පණ නැති රූප හරි කියලා තව රූප දකිනවා. නේද? හැබැයි මේ රූප දෙකම දැනගත්තේ ඇහෙන් දැකලා. ඇහෙන් දැකීමේ සිද්ධිය නිසා තමයි රූපයක් ගැන දැනගෙන තියෙන්නේ. ඒ රූපේ මට අයිති කියලා දාන්නත් පුළුවන්, බාහිර කියලා දාන්නත්. එතකොට ඇහෙන් දැනගන්න රූපයේ ඇත්ත ඇතිහැටි නොදන්න කම නිසාමයි ওই தත්වෙට පත් වෙන්නේ කියලා ඔන්න ධර්මයේ පෙන්වනවා. ඊගඟට ඇහැගෙන ඇත්ත ඇතිහැටි දන්නේත් නැහැ දකින්නේ. අජානං අපස්සං යථාභූතං. චක්කුම් බික්කවේ අජානං අපස්සං යථාභූතං. දන්නේත් නැහැ දකින්නේත් නැහැ ඇත්ත ඇතිහැටි ස්වභාවය. රූපං අජානං අපස්සං යථාභූතං. මෙහෙම කෙනා ඒවා ඊ සතුටුයි. සාරප්පස්ස. ඇලෙනවා බැඳෙනවා. සිහි මුලා වෙනවා. ඒක ඇත්ත ඇති හැටි දන්නේ නැති වුණහම ඇහැ ගැන, ඇහෙන් දැනගන්න රූප ගැන ඇලෙනවා බැඳෙනවා සිහි මුලා වෙනවා. සිහි මුලා වුණාට පස්සේ ඉතින් වෙන දේවල් ටික දන්නවනේ නේද? සිහි මුලා වුණාට පස්සේ ඕවට තණ්හා කරනවා. තණ්හා පවත්ද. ඇත්ත ඇති හැටි දන්නේ නැතුව සිහි මුලා වෙනවා කියන්නේ දැන් වෙනස් දෙයක් පිළි අරන් තියෙනවා. එතකොට මතක තියාගන්න රූප උපාදාන කරන தත්වෙටපත් වෙනවා. ඒ කියන්නේ ඔන්න දැන් පංච උපාදානස්කන්ධ සකස් කරනවා. දැන් රූප උපාදානේ නිකන් එන්නේ නැහැ, ඉතුරු උපාදාන ටික නේද? වේදනා උපාදානේ, සංඥා උපාදානේ, සංකාර උපාදානේ, විඥාන උපාදානේ ඔය පහම එකට ඇති වෙනවා. දැන් මොකද්ද මේ සිහි මුලා වෙලා සකස් කරගන්නේ? පංච උපාදාන. සංදායතින් පංච උපාදාන කන්දා උපචයන් ගච්ඡන්. ආයෙ ඔන්න පංච උපාදාන සංද රැස් කරනවා. තව විදිහට කිව්වොත් දුක රැස් කරනවා. ඒ මඤ්ඤණා කරපු ටික තමයි පංච උපාදාන. ඇත්ත ඇති හැටි නෙමෙයි. වතුරට එබෙන බල්ලා තව බල්ලෙක් ඉන්නවා කියපු ගමන් මඤ්ඤණා කළා. රූපයක් උපාදාන කළා. ඒ රූපේ නිකන් උපාදාන කරන්න බෑ. ඒකට උදව් වෙන ඉතුරු කට්ටියත් ඉන්නවා. වේදනා උපාදානය, සංඥා උපාදානය, සංකාර උපාදානය. විඥාණයෙන් උපාදානය කරලා තමයි ඔබ දැනගන්නේ. ඒ දික්ටි වලට අහු වෙනවද? දැන් ඔන්න සක්කාය හටගත්තා. දැන් පංච උපාදානස්කන්ධය හටගත්තා. ඒ කියන්නේ දුක හටගත්තා. දුක හටගත්තාම නිකන් ඉන්නේ නැහැ. ඒක අල්ලගෙන ආයේ හදනවා පංච උපාදානස්කන්ධය. දැන් ඒක වෙන්නේ අර තණ්හාව හින්දා. දැන් ඇලීම ගැටීම ඇති කරගත්තානේ. දැන් ඉතින් බල්ලෙක් ඉන්නවා කියලා නිකන් ඉන්නේ නැහැ. ඊළඟට බූරන අහුරු ගන්න දුවනවා. ඔන්න ආයේ ආයේ දැන් සසරේ යන්න කර්ම ටික තමයි ඔය කරන්නේ. ඒ කියන්නේ තව තව පංච උපාදානස්කන්ධ හදනවා. දැන් විපාක දෙන්න පුළුවන් ඒවා සකස් කරනවා. ඒ කියන්නේ රාග දෝෂ මෝහ කෙලස් ටික දැන් මතුවෙලා අර හදාගත්තු රූපේ මත කෙලස් දැන් Taman තරහ නම් පුරුදු කරලා තියෙන්නේ අර බල්ලා එක්ක තරහර පුරන. දානේ නම් පුරුදු කරලා තියෙන්නේ අය බල්ලා බඩගින්නේ ඇත්තේ කන්න ටිකක් දෙන්න. මගේ කැමෙන් ටිකක් දෙන්න. පින් කරන පුණ්‍ය කර්ම. අකුසල කර්ම කරන්නත් පුළුවන්. කුසල කර්ම පුණ්‍ය කර්ම කරන්නත් පුළුවන්. ඔය දෙකෙන්ම නැත් සසරේ යන කර්ම ඔය කරන විපාක තියෙන කර්ම. සසරෙන් ගැලවෙන්න ඕන ඒවා නෙමෙයි ඇත්ත ඇති හැටි දැක්කා නේ. ඒතකොට ඕක ගැන ටිකක් අවබෝධ කරගන්න එක්කෙනා දැන් මේ ටික කරලා ඉස්සරහට දුක් විඳිනවද සැප විඳිනවද? අපාය යනවද දිව්‍ය ලෝකේ යනවද? තරහාරම් බුරනවද මූට කන්න ටිකක් දෙනවද? ඔන්න දැන් පොඩ්ඩක් සම්මාදිට්ඨියක් තියෙන කෙනෙක් ලෝකෙට අයිති සම්මාදිට්ඨිය තියෙන කෙනා මොකද කරන්නේ? පින් පව ගැන අවබෝධයක් තියෙන කෙනා පව කරන එක නවත්තලා පින් කරනවා. දැන් ඊවා කරන්නේ මතක තියාගන්න අර අල්ලගත්තු දේ යොදාගෙන අර හදාගත්තු දේ මුල් කරගෙන තමයි ඒ කර්ම කරන්නේ. එතකොට කර්ම කරන්න කෙනෙක් ඉන්නේ. සසරේ යන්න කෙනෙක් ඉන්නේ. විපාක විඳින්න කෙනෙක් ඉන්නවා. හොඳ හරි නරක හරි ප්‍රතිඵල විඳින්න කෙනෙක් ඉන්නවා. එයාව හදලා ඉවරයි. නේද? ඔන්න දැන් බුදු කෙනෙක් පෙන්නනවා ඔය දෙකෙන්ම මිදෙන මාර්ගිකුත් තියෙනවා. ඔය ලෝකෙට අහුවෙන්න එපා, හදාගත්තු ලෝකෙට අහුවෙන්න එපා, ඔක මායාවක් විතරයි. ඕකෙන් මිදෙන විදිහකුත් තියෙනවා. ඒක තමයි මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති කරගන්න. ඒක ඇති කරගන්න විදි ටිකක් තමයි දැන් රූපයනේ රැවටිලා තියෙන්නේ. ඔන්න දකින්න රූපය ගැන විදියක් කියනවා. ඉති රූපං, මෙන්න මේකයි රූපය. ඉති රූපස්ස සමුදේ, මෙන්න මේ නිසයි රූපය හටගත්තේ. ඉති රූපස්ස අත්තගමෝ, මෙන්න මේකයි රූපේ නැතිවීම. කියන ටික දකින කෙනාට අන්න සම්මාදිට්ඨිය තියෙනවා. නැත්තම් රූපයේ ඇත්ත ඇති හැටි දකින කෙනාට සම්මාදිට්ඨිය තියෙනවා. ඒක ඥාන අස්සඤ්ඤතා භූත. ඉස්සෙල්ලා කිව්වේ අඥානං අපස්සඤ්ඤතා භූත. රූපයේ ඇත්ත ඇති දන්න දකින කෙනාට ඥානං පස්සඤ්ඤතා භූත. අන්න යාට උපදිනවා ආර්ය මාර්ගයේ සම්මාදිට්ඨිය. සාස්ස හෝති සම්මාදිට්ඨිය. මේ කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය. නะ පින් කරලා පව් කරන්න එපා කියන එක නෙමෙයි. රූපය මොකද්ද? රූපය හටගත්තේයි රූපේ නැතිවීම මොකද්ද? ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තගම. මෙහෙම කෙනාට සම්මාදිට්ඨිය තියෙනවා. සාස්ස හෝති සම්මාදිට්ඨිය. ඔය සම්මාදිට්ඨිය ඇති වුණත් අන්න එයා ආර්ය මාර්ගයට වැටුණා. එයා නැවත අපාගත වෙන්නේ නැහැ. හැබැයි හරි දැක්ම ඇති කරගන්න. ඒ කියන්නේ ඇහැ ගැනයි, ඇහෙන් දැනගන්න රූප ගැනයි හරි දැක්ම ඇති කරගන්න ඕන. ඒවා මොනවද? ඒවා හටගන්නේ ඇයි? ඒවා නිරුද්ධ වෙන්නේ කොහොමද කියන එක. පොඩි වැඩක් තියෙනවා නේ. ඇහෙන් දකින රූප එහෙන් දැනගන්න රූපයක් තියෙනවා නම් ඒ රූපය මොකද්ද කියලා ඉස්සෙල්ලා දැනගන්න ඕන. ඒකේ සමුදය දැනගන්න ඕන. ඒකේ අත්තගමයේ කියන්නේ ඒක නැතිවීම, නිරුද්ධ වීම දැනගන්න. දැන් වතුරට ඉබෙන බල්ලා බල්ලෙක් ඉන්නවා කියලා හිතනකොට රූපය මොකද්ද? වතුරේ ඉන්න බල්ලා. ඔබේ මානසික අත්දැක දැන් එහෙන් දැකලා බාහිර ලෝකෙට ඇවිත් රූපයක් දැනගත්තා නේද? රූපය කියන්නේ දැන් ඔන්න බාහිර බල්ල. රූප සමුදය මොකක්ද? ඒ බල්ල හටගත්තේ මොනවද හේතු?
දැකීමනේ.
මේ දැකීම ඇත්ත ඇති හැටි නොදන්නකම. එහෙන් පෙන්නුම් කරනා මෙහෙම ස්වභාවය. ඒකේ ඇහැ ගැන දන්නෙත් නැහැ, ඒ පෙන්වුම් කරන රූපය ගැන දන්නෙත් නැහැ. අවිද්‍යාවය දිනා නේද? ඇත්ත ඇති හැටි දන්නේ නැහැ. අවිද්‍යාවය දෙනකොට නිකන් ඉන්නේ නැහැ, එයා මුලා වෙනවා. නේද? ඇත්ත ඇති හැටි නොදන්නකොට එක එක જાති මුලා වගේ රැවටෙනවා. දැන් රැවටුනේ මොකද්ද? තව බල්ලෙක් ඉන්නවා කියලා. ඒ බල්ලා ඇත්තටම ඉන්නවද නැත්නම් මේ සකස් කරපු බල්ලෙක්ද? සකස් කරපු බල්ලෙක්. කොහෙද සකස් වුනේ? මනසේ. මෙයාගේ හිතේ සකස් වෙන්න යෙදෙන අවිද්‍යාවයි මුලාව. නේද? සකස් වුනේවට කියනවා සංකත ධර්ම කියලා. සකස් වුනේවට කියනවා සංකත ධර්ම. ඒ කියන්නේ ඒක සකස් වෙන්න හේතු ප්‍රත්‍ය යෙදුන හින්දාමයි සකස් වෙන්නේ. දැන් ඒ ඉන්නවා කියලා හිතන බල්ලා සංකත ධර්මයක් නම් අර සංකත ලක්ෂණ ටික ඒකට පොදු වෙනවා. උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති පිටස්සඤ්ඤතං පඤ්ඤායති. නුවණින් බලන කෙනෙකුට තමයි ওই ලක්ෂණ තුන දකින්නට ප්‍රකට වෙන්න පඤ්ඤා ඇති වෙන්න. හරි. අනුවණින් දැක්කොත් ඒ කියන්නේ අජානං අපස්සං යථාභූතං තත්ත්වේ තමයි ආ බල්ලෙක් ඉන්නවා කියලා බාර ගන්න එක. එතකොට උපාදාන කළාද නැද්ද? උපාදාන කළා. උපාදාන කරපු රූපයක් තියෙනකොට අන්න රූප උපාදානේ තියෙනකොට ඔන්න බලන්න දැන් අර බල්ලෙක් ඉන්නවා කියනකොට කවුද ඌවත් දකින්නේ? මම. සක්කාය දිට්ඨි. දැන් තරහ ගන්න කෙනෙක් ඉන්නව නේද? ඇලීම් ගැටීම් ඇති කරගන්න කෙනෙක් ඉන්නවා. ඇලීම් ගැටීම් ඇති කරගන්න දෙයක්ත් තියෙනවා බාහිර රූපය. උපාදාන කරපු රූපෙකුත් තියෙනවා.
ඉතින් බුරන.
ඒකට ක්‍රියා කරන්න කර්ම කරන්න කෙනෙකුත් ඉන්නවා. ඇලීම් ගැටීම් ඇති කරගෙන කර්ම කරන්න. රාග දෝෂ මෝහ. එතකොට දැන් රාග දෝෂ මෝහෙන් අර බල්ලා සම්බන්ධ කරගෙන මොන ක්‍රියාව කළත් සසරේ යන කර්මය. ඒවා කුසල වෙන්න පුළුවන් අකුසල වෙන්න පුළුවන් පින් වෙන්න පුළුවන් පව් වෙන්න පුළුවන් හැබැයි විපාක. විපාක විඳින්න කෙනෙකුත් තියෙනවා. විපාක දෙනවා කියන්නේ විපාක විඳින්න කෙනෙක් තියෙනවා. නේද? දැන් ඔය ටික වෙන්නේ ඔතන රූපයේ ඇත්ත ඇති හැටි නොදන්නකම නිසා නේද? රූපය කියන්නේ මොකද්ද? රූප සමුදය මොකද්ද? අත්ගමයේ මොකද්ද කියලා නොදන්න කම නේද? රූපෙට පැවැත්මක් දීලා උපාදාන කළේ. දැන් ඒ රූපෙට පැවැත්මක් දුන්නා කියන එක පැහැදිලිද? ඒ කියන්නේ බල්ලාගේ මානසිකත් වෙන දැන් හිතන්න ඕන. ඔය ඉන්න බල්ලා මං දකින්න කලිනුත් ඔතන ඉඳලා තියෙනවා. අතීතෙත් හිටිය අතීත රූප. මේ දකින මොහොතෙත් ඉන්නවා. වර්තමාන රූප. ආයේ බැලුවොත් ආයේ ඉන්නවා. ඒකනේ දැන් අනාගතේ ගුරන්නේ. එහෙනම් මොකද ගුරලා එලවන්න? අනාගත. දැන් බලන්න රූපයේ ඇත්ත ඇති හැටි නොදන්න කම නිසා අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප. ඊළඟට මේක කැමැති රූපයක්ද අකමැති රූපයක්ද? හීන රූප, ප්‍රණීත රූප. අකමැතිින්ද ගුරා? කැමැතිනම් වල් ගෙවනලා යාළු කර. හීන රූප ප්‍රණීත රූප ඊළඟට ඕලාරික සුකුම මෙතන ඕලාරිකයි ඝන රූපයක් විදිහට සතර මහා ධාතුන් හැදිච්ච බල්ලෙක් විදිහට තමයි ගන්නෙ ඝන ඕලාරික සුකුම කියන්නේ නිකන් අර සද්ද මාත්‍රය සුවඳ මාත්‍රයක් ඒ වගේ සියුම් මෙතන එහෙමනේ ඝන රූපය අල්ලලා බලන්න පුළුවන් ඝන රූපය නේද ඕලාරික ඊළඟට දුරද ළඟද ඒ ගැනත් අදහසක් එනවා නේද දුර රූප අභ්‍යන්තරද බාහිරද මේ මම කියලාද ගන්නේ බාහිර බලයක් කියලා බාහිර බාහිර රූප අන්න අර 11 ආකාරයට වැටෙනවා නේද දැන් හදාගත්තු රූපේ උපාදාන කරපු රූපේ ඔන්න ලෝකයා ඉන්න තත්ත්වේ දැන් අපි ඇහැ පාවිච්චි කරලා එළියේ රූපයක් තියෙනවා මේකමයි මේ දකින්නේ කියලා ගත්ත ගමන් රූපේ උපාදාන කරපු ගමන් ඔන්න ওই ටිකට අහු වෙනවා රූප උපාදාන ස්කන්ධයට අහු වෙනවා රූප උපාදාන ස්කන්ධේ නිකන් ඉන්නේ නැහැ එයා එක්ක ඉන්න අනිත් හතර දෙනා වේදනා සංඥා චේතනා විඥාන වේදනා සංඥා සංකාර විඥාන නේද ඒ පහේ පොඩි තමයි ඉන්නේ ඇහි වැඩ කරන ස්වභාවය දැක්කන
ඒ නුවණ බල්ලට නැහැ නේ යන්නේ
ඒක ඒ නුවණ බල්ලට නැහැ ඒකනේ බල්ලට නිවන් දකින්න බැරි දැන් අපිත් බල්ලගේ මානසිකත්වයේ හිටියොත් අපිටත් නිවන් දකින්න බෑ අර මාර්ගයට වැටෙන්න බෑ සම්මාදිට්ඨිය ඇති කරගන්න බෑ සම්මාදිට්ඨිය ඇති කරගන්න නම් දැන් ඇහැ ගැනයි රූපය ගැනයි නුවණින් විමසන්න. ඇහි ඇත්ත ඇති හැටි මොකද්ද? රූපයේ ඇත්ත ඇති හැටි මොකද්ද? ඥානං පස්සං යථාභූත. දැන් ඉස්සෙල්ලා රූපය ගැන, ඇහෙන් දැනගන්න රූපය ගැන ඔන්න ඇත්ත ඇති හැටි දැන් නුවණින් හොයනවා. ඒ රූපේ ලක්ෂණ තමයි අර කිව්වේ. මොනවාද? සංකත දේක ලක්ෂණ තුනක් කියන්නේ. දැන් මුලින් තේරුම් ගන්න ඕන ඔය රූපේ සංකත රූපය. හේතු ප්‍රත්‍යයන් නිසාම හටගත්තු දෙයක්. ඒකේ ලක්ෂණ ටික මොනවාද? උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති. ඔය ටිකවත් දකින්න පුරුදු වුණොත් ඔකට තමයි ඔය අනිච්ච සංඥාව එහෙම වඩන්නේ. අනිච්ච සංඥාව වඩද්දී අර වතුරේ ඉන්න බල්ලා වෙනස් වෙනවා කියලා හිතුවට හරියනවද? නෑ. ඒ බල්ලා කියන රූපය මොකද්ද? ඒක හටගත්තේ කොහොමද? ඒකේ නැතිවීම මොකද්ද කියලා දකින්න කෙනා අන්න අනිච්ච සංඥාවට. රූපයේ අනිච්ච සංඥාවට. මොකද විස්තර කරන අනිච්ච සංඥා සූත්‍රය. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තදම. කියලා දකින්න කෙනා අනිච්ච සංඥාවට. ඈ? නැත්නම් ඔය රූපේ වෙනස් වෙනවා කියලා තමයි අපි නම් අනිත්‍ය වඩන්නේ නේද? රූපයක් තියෙනවා ඒක වෙනස් වෙනවා. ශරීරයක් තියෙනවා ඕක වෙනස් වෙනවා. අර පොඩි කාලේ හිටිය හැටි නෙමෙයි දැන්. වයසට ගියාම එහෙම නෙමෙයි. සින්න වලින් හොයන්න ඕන ඕක වඩලා ඇත්ත දකීද කියලා. නේද? සම්මා දිට්ඨිය ඇති වෙයිද? බුදුහාමුදුරුවෝ විදිහක් පෙන්නනවා රූපය කියන්නේ මොකද්ද? රූප සමුදය මොකද්ද කියලා. සමුදය දැක්කොත් අන්න අත්ගමයේ පේනවා. දැන් අර බල්ලා කවදා හරි තේරුම් ගත්තොත් ඔතන සමුදය. එතකොට ටිකක් අපේ මට්ටමට එන්න කවදා හරි පුළුවන් වෙයි නේද? අපි ඔය විශ්වාස කළොත් ඔතන රැවටිලා කියනකොට. විශ්වාස කළොත් කියන්නේ ශ්‍රද්ධාව ඇති. දැන් අපිට බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාව ඇති වුණොත් මේ ලෝකයයි ලෝක සමුදයයි ලෝක අත්ංගමයි නැත්නම් නිරෝධයයි දකින්න. එහෙම කෙනාට තමයි නිවනක් පණවන්නේ කියලා අන්න බුදුරජාණන් වහන්සේ කියනවා. රෝහිතස්ස සූත්‍රය. ලෝකය මොකද්ද? ලෝක සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? ඒකට මාර්ගිකුත් තියෙනවා. ඒක ලෝකය පණවන්නේ, සමුදය පණවන්නේ, නිරෝධය පණවන්නේ, මාර්ගය පණවන්නේ බඹයක් පමණ වූ මේ ශරීරය තුලින් කියලා. බාහිරින් නෙමෙයි. එහෙනම් බාහිර රූපයක් වෙනස් වෙනවා කිය කියා ඉඳලා ඕක අවබෝධ වෙයිද? ලෝකෝත්තර දැක්ම ඇති වෙයිද? නෑ. අපි එළියේ රූපයක් තියෙනවා කියලා හිතුමත් හරි. මෙන්න මේකයි රූපය මං හිතන රූපය. ඔය රූපේ සමුදය මොකද්ද? කියලා අන්න නුවණින් හොයන්න කරන්න වැඩක් තියෙනවා. එතකොට අපි එළියේ රූපයක් තියෙනවා කියලා දැනගන්නේ කොහොමද? ආයතනකින්මයි. ආයතනයකට අහු වුණ නැත්නම් එළියේ රූපයක් තියෙනවා කියලා දැනගන්න විදිහක් නැහැ. බැරි වෙලාවත් අපේ ඇස් පෙනුන්නේ නැති වුණා නම් එහෙම වර්ණ රූප එකක්වත් පිටින්නේ. කන ඇහෙන්නේ නැති වුණා නම් ඔච්චර ශබ්ද කළත් කාටවත් බනින්නේ නැහැ හොඳට භාවනා කරලා. එහෙම වෙන්නේ නැහැ. කන ඇහෙන්නත් ඕන. ඒ වයින් බාධා නොකර ගන්නත්. ඒ නොකර ගන්න තත්ත්වයට ආවොත් අන්න සම්මාදිට්ඨිය එනවා. දැන් ඇහෙන් රූප පේන හින්දා තමයි ලෝකෙට අහුවෙන්නේ කියලා ඇහැ අඳකලාට සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. නිවන් දකින්න බෑ. ආර්ය මාර්ගයට වැටෙන්නේ.
අය බුරුවේ.
නුවණස ප්‍රඥායස අවදි කරගන්න. ඒ කියන්නේ රූපයේ ඇත්ත දකින්නේ ප්‍රඥාංශයෙන්. සම්මාදී. එතකොට ඇහෙන් දැනගන්න රූපවල ඇත්ත දකින්න ඇහැ විශ්වාස කරලා හරියන්නේ නැහැ. ඇහෙන් දකින රූප තියෙනවා කියලා විශ්වාස කරලා හරියන්නේ නැහැ. ඒතර මොන වගේ රැවටිීමකටද අහු වුනේ? ඒකට අහු වුනේ ඇයි කියන එකට අන්න ඇහැ පිරිසිඳ දකින්න. රූපය පිරිසිඳ දකින්න කියන. ඇහැ පිරිසිඳ දකිනවා, රූපය පිරිසිඳ දකිනවා, නැත්නම් ලෝකය පිරිසිඳ දකිනවා කියන්නේ තව විදිහකට ගත්තොත් පංච උපාදානස්කන්ධය පිරිසිඳ දකින්න. තව විදිහට කිව්වොත් දුක නැති කරනවා නෙමෙයි, දුක පිරිසිඳ දකිනවා. දුක අවබෝධ කරනවා. පරිඤ්ඤය. දුක අවබෝධ කරනවා. දුක අවබෝධ කළොත් තමයි දුක්ඛ සමුදය. දුක අවබෝධ කළොත් හරියට දුක්ඛ සමුදයත් අවබෝධ කරනවා, නිරෝධයත් අවබෝධ කරනවා, මාර්ගයත් අවබෝධ කරනවා. ඔය එකක් හරියට දැක්කොත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන එකයි සම්මා දිට්ඨිය කියනවා කියන්නේ. රූපය මේකයි, සමුදය මේකයි කියනකොටම, يعني රූපය මේකයි කියලා දකිනකොටම සමුදයත් දකිනවා, අත්තගමයක් දකිනවා. ආ, ඒ සඳහා මාර්ගිකුත් අවබෝධයක් කියනවා. අපිට කියනවා සත්‍ය ඥානේ චතුරාර්ය සත්‍ය සත්‍ය ඥානේ. ඔන්නෝක ඇති කරගත්තොත් ධර්මයෙන් ප්‍රයෝජනය ගත්තා වෙන.
ලෝකෝත්තර මාර්ගයට වැටෙනවා.
ලෝකෝත්තර මාර්ගයට නැත්නම් ආර්ය මාර්ගයට වැටෙනවා. සේක පුද්ගලෙක් වෙන්න පුළුවන්. එහෙම වුණත් තමයි ධර්මයෙන් ප්‍රයෝජනය ගත්තා වෙන්නේ. නැතුව ඉතින් හැමදාම භාවනා වැඩසටහන් වලට ගියත් වැඩක් නැහැ. එක දවසක් ඕක තේරුම් ගත්තොත් ජීවිත කාලෙටම ඒක වටිනවා. කට දුක දකින්න ඕන මේ ආයතන වලින්. එහෙන් දැකලා රූපයක් තියෙනවා කියලා දැනගන්නකොට ඔන්න දකින්න ඕන ඔන්න දුක සකස් වෙනවා. රූපේ සකස් වුණා, ලෝකේ සකස් වුණා, ලෝකෙට අහු වුණා, මායයට අහු වුණා, සංසාරයට අහු වුණා. ඒකටම එන්න. එතෙන්ට ආවොත් එක මොහතක හරි යෝග දැක්කොත් ඔය වඩන්නේ ආර්ය මාර්ගය, ලෝකෝත්තර මාර්ගය. ඇහෙන් දකින රූපය, ඇහ නිසා දැනගන්න රූපය. ඒකේ ඇත්ත ඇති හැටි දකින්න.
ලෝකෝත්තර මාර්ගයට මොහතක් හරි වැටුනොත් ඊට පස්සේ මේ යාට මුකුත් කරන්න බෑනේ. ආපහු යා අනිත් මාර්ගයට වැටෙනවා නේ.
දැන් සර් කරුණාකරලා ඇහි ඇත්ත දැකෙන් පැහැදිලි කරන්න.
මේක දැන් පැහැදිලි කරන්න බෑ. ඔක පැහැදිලි කරලා තියෙනවා ඔබට. දැන් වෙලාව ඉවරයි.
සර් රූපයක් දැක්කම මේ දකින්න
ඕනේ. ඒකට දකින්න ඕන ඔන්න ඕවා. නේද?
රූපේ දැක්කම මම හිතනවා මේ දකින්න හැදෙන්නේ නෙමෙයි ප්‍රතිබිම්බය කියලා. ඒක සංකත ධර්මයක් වුණේ
නෑ. ඕක හිතන්න, මේක හිතන්න කිව්වට බෑ. ඕක අවබෝධ කරගන්න. අවබෝධ කරගත්තු කෙනාට දකින්න. මෙන්න මෙහෙම සිද්ධියක් වෙන්නේ.
හිතනවා
කියන එක සංකතයක්නේ. ඔව්. දැන් ඒක ඉතින් අවබෝධ කරන්නේ එක එක විදි තමයි මේ ධර්මයේ කියන්නේ. එක විදියක් තමයි ඇහෙන් හදන්නේ, ඇහි ප්‍රතිබිම්බයක් හදලා දෙනවා. ඕක තමයි විඥාණයෙන් දකින්නේ. ඒක එළියේ රූපේ දකින්න බෑ. මේ ප්‍රතිබිම්බේ තමයි දැනගෙන තියෙන්නේ. ප්‍රතිබිම්බේ තියෙන්නේ සංකත ලක්ෂණ. ප්‍රතිබිම්බේ සංකත. යන්න සංකත ලක්ෂණ ටික දකින්න. කණ්ණාඩියේ ප්‍රතිබිම්බේ වගේ. ඕකේ සංකත ලක්ෂණ ටික දැක්කනම් අර රූපයකට අහු වෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ. රහේ ඔය තත්ත්වේ නම් කණිත් ඔය තත්ත්වේ. මේ සද්ද සතහනක්, සද්ද සංඥාවක්
හදයි. එයිම ඔය තත්ත්වේ නම් හරි.
නේද? ඒ ටික තේරුම් ගන්න. ඒක ඇහැ ගැන පිරිසිඳ දකින්න ඕන, ඇහෙන් දැනගන්න රූපය ගැන පිරිසිඳ දකින්න ඕන. ඔකේ කායතනයකට ඔය දේ බැලුගනම් අනිත් ආයතන වලටත් දකින්න. Tamanට කැමති ආයතනයක් තෝරගන්න. කන ගැන වෙන්න පුළුවන්, ශබ්දය ගැන වෙන්න පුළුවන්. ඇහැයි කනයි අපිට ප්‍රකටයි. එහෙම නැත්නම් කාය ආයතනය වෙන්න පුළුවන්. කායයි ස්පර්ශය. කොයි ආයතනෙ දැක්කත් හැම ආයතනෙම
එකයි.
ඒ ස්වභාවය.
අපිට ගියාද කවුරු හරි?
එතකොට ඇහත් සංකත ධර්මයක් එහෙන් දැනගන්න රූපය සංකත ධර්ම. සංකත ධර්ම කියන්නේ පටිච්ච සමුප්පන්න ධර්ම.
දුක උපදින ධර්ම.
ඒවයි තියෙනවා පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ස්වභාවය. පටිච්ච සමුප්පන්න දේවල් වල හේතු ප්‍රත්‍ය නිසාමයි හටගන්නේ එහෙමම නිරුද්ධ වෙන. මේ ඉතින් ඔය එක එක ලක්ෂණ අපි එක එක දවස්වල සාකච්ඡා කරලා ඇති.
සාකච්ඡා කරලා නේ.
දකින්න ඕන ඔන්න ඔය සලායතන පිරිසිඳ දකින්න. සලායතන කියනකොට ඇහැගෙන දැක්කත් රූපය ගැන දැක්කත් ඔය දෙකෙන් එකක් දැක්කත් ඇති. එහෙන් පෙන්නන රූපයේ ඇත්ත තත්ත්වේ දැකලා රූපෙන් මිදුණා. අමුතුවෙන් ඇහැගෙන බලන්න ඕනේ නැහැ. එහෙනුත් මිදුණා. ඇහැ නිසා දැනගන්න රූපේ ඇත්ත ඇති ඇති දැක්කා නම් එදායින් පස්සේ ඇහැකට තණ්හා කරන්නේ නැහැ. රූපයේ මුලා වෙන තාක්කල් තමයි ඇහැට තණ්හා කරන්නේ. ඇහැකට ආස කරන්නේ. අපිට ඇහැක් උපද්දවන්න ඕන කමයි. රූපය පිරිසිඳ දැක්කා කියනකොට ඇහත් පිරිසිඳ දකින්න. ඒ කියන්නේ චක්කායතනය පිරිසිඳ දකින්න. එහෙම නැත්නම් ඇහැ පිරිසිඳ දැක්කත් ඒ ඇහැ නිරුද්ධ වෙනකොට රූපේ පිහිටන්නේ නැහැ. රූපේ මැකිලා ගිහිල්ලා ඉවරයි. චක්කුංච නිරුද්ධ්‍යති රූප සංඥා විරජ්‍යති. සේ ආයතනේ වේදි තබ්බේ. එන්න මෙහෙම ආයතනයක් දැනගත යුතුයි. චක්කුංච නිරුද්ධ්‍යති රූප සංඥා විරජ්‍යති. ඇහැ නිරුද්ධ වෙනකොට රූප සංඥාවක් පිහිටන්නේ නැහැ මැකිලා යනවා. චක්කුංච නිරුද්ධ්‍යති රූප සංඥා විරජ්‍යති. සේ ආයතනේ වේදි තබ්බේ. මේ ආයතනේ දත යුතුයි. එන්නේ ඇහැ පිරිසිඳ දකින ආයතනය දත යුතුයි. මෙතන හත්වෙනි ආයතනය. සෝතංච නිරුද්ධ්‍යති සද්ද සංඥා විරජ්ජති. සේ ආයතනේ වේදිතබ්බ. මෙහෙම ආයතනයක් දත යුතුයි වේදිතබ්බ. ඒ කියන්නේ සෝත ආයතනේ පිරිසිඳ දකිනකොට සෝත ආයතන නිරුද්ධ වෙනවා. එතකොට සද්ද සංඥා විරජ්ජති. සද්ද සංඥා පිහිටන්නේ. ඇහේ ඇත්ත ඇති ඇති දකින්න නැති තාක්කල් තමයි අපි රූප ඇහෙන් දැනගන්න රූපවලට මුලා වෙන්නේ. කනේ නියම ස්වභාවය අවබෝධ කරගන්නේ නැති නිසාමයි සද්දවලට මුලා වෙන්නේ. සද්ද නිසා ලෝකයට අහුවෙන්නේ. ඔකමයි ආයතන හයටම කියන්නේ. නාසයේ එත් ඇති හැටි නොදන්න නිසා තමයි ගඳ සුවඳ නිසා ඒ වෙයින් මුලා වෙලා ලෝකෙට අහුවෙන්නේ. ගාණං නිරුජ්ජති ගාණ සංඥා විරජ්ජති. ජීවහා නිරුජ්ජති රස සංඥා විරජ්ජති. සේ ආයතනේ වේදිතබ්බේ. සේ ආයතනේ වේදිතබ්බේ. මේ ආයතනේ දත යුතුයි. මේ ආයතනේ දත යුතුයි කියලා අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ආයතන හයටම පෙන්නනවා. ඔය ටික දැක්කොත් අපි අර ඒවයින් දැනගන්න රූප ගැන එක එක ඒවා මඤ්ඤණා කරන්නේ නැහැ. පුද්ගල හැඟීමෙන් අරව මේවා තියෙනවා කියලා හිත හිතා වපස්සේ ඉලවන්නේ නැහැ. මම මෙහි ඉන්නා මට අත්දකින්න රූප අරහෙ තියෙනවා කියන தත්ත්වයට වැටෙන්නේ නැහැ. දැන් මේකේ තේරුම් ගන්න පෙනීම කියන සිද්ධිය නැති වෙනවා නෙමෙයි. පෙනීම නිසා සිදුවෙන මුලාවෙන් මිදෙනවා. විරජ්‍යති කියන්නේ ඒවා මැකිලා යනවා, පිහිටලා යනවා. පිහිටන්නේ නැහැ. ඇහැ නිරුද්ධ වෙනකොට ඇහෙන් පෙන්නන රූප සංඥා විරජ්‍යති. ඒවා පිහිටන්නේ නැහැ කියනවා. එතකොට අන්න ඒක ප්‍රඥාවෙන් දකින දෙය. මේ ආයතන ගැන ඇත්ත ඇති හැටි දැකීම අලුත් පැහැක්. සත්වෙනි ආයතන. ලෝකේ යන ආයතන තියෙන්නේ ආයතන 6යි. ආයතනයේ නියම தත්ත්වය දකින හැ පහළ වෙනකොට අන්න හත්වෙනි ආයතනේ එනවා ලෝකෙ මිදෙන දැක්. මේක තමයි දහම් රසවේ. ඒ ආයතනයේ වේදිකත්. එයාට පුළුවන් ලෝකෙන් මිදෙන මාර්ගය නැත්නම් ආර්ය මාර්ගයට ඇතුල් වෙන්න. එතකොට තේරුම් ගන්න මේක අර කරන්නම් වාලේ කරන භාවනා ගොඩක් නෙවෙයි. අවබෝධයක් ඇතුවම කළ යුතු දෙයක්. සම්මා දිට්ඨිය. හරිද? ඉතිරූපං ඉතිරූපස්ස සමුදයෝ ඉතිරූපස්ස අත්ථගමෝ කියන එක වඩන කෙනා තමයි අනිච්ච සංඥාව වඩන. අතුව රූපේ තියෙනවා ඔය රූපේ වෙනස් වෙනවා කියන එක අර බල්ලෙක් ඉන්නවා ඔය බල්ලා වෙනස් වෙනවා. වතුරට එවිලා බල්ලා කියනවා අර ඉන්න බල්ලා අනිත්‍ය අනිත්‍ය අනිත්‍ය. ඒකෙන් ප්‍රයෝජනයක් තියෙනවා ඒක අර ලෝකෙට ආйти පූර්ව ප්‍රතිපදාව වෙන්නේ. අන්න බල්ලට යම් කිසි යලීමක් ගැටීමක් තිබුණා නම් ඔබ තුමී කරගන්න පුළුවන්. ඒකත් නරක නෑ. මුකුත් නොකරනවට වඩා ඒක වටිනවා.
පුඤ්ඤාවිසංකාර නෙමෙයි.
අහ්
පුඤ්ඤාවිසංකාරයක් වැඩේනවා නම්
වැඩක් නෑ. ඒකට ලෝකෙට ආйти ආර්ය ශ්‍රාංගික මාර්ගයේ වැඩේ. ඒ කියන්නේ ලෞකික ආර්ය ශ්‍රාංගික මාර්ගය. ඒක අවශ්‍යයි ලෝකෝත්තර ආර්ය ශ්‍රාංගික මාර්ගයට වැඩේ. දැන් මේ ටික අහගත්තා කියලා එළියේ රූප නැහැ කියලා ජීවත් වෙන්න ගියොත් ඒක හරියන්නේ නැහැ. මේකත් නුවණින් බලන ගමන් රැවටෙන රූපේ අපි ඇලෙන විශේෂයෙන් අපිට කාමයේ ඇති වෙන රූපවල අසුභ සංඥාව වඩන්නේ. අසුභ සංඥාව වඩන්නේ රූපයක් නැහැ කියලා නෙවෙයි. කෙස් තියෙනවා ලොම් තියෙනවා නියපොතු තියෙනවා ශරීරයක් තියෙනවා හරි පිළිකුල වඩද්දි ලෝකෙට අයිති දේ බාර අරගෙන ඒකේ පිළිකුල බලන්න. ඒකට අර වතුරේ ඉන්න බල්ලා තාම ඉන්නවා හැබැයි මේ ඇලීම බලවත් ඉස්සෙල්ලා ඇලීම පොඩ්ඩක් කඩා ගන්න ඕන. නීවරණ කඩා ගන්න ඕන. නීවරණ යටපත් කර ගන්න ඕන. මොකද අපේ ඒවා බලවත් හින්දා ඇත්ත දකින්න බෑ. තරහ යන ගතිය වැඩි නම් රාගය කාමය වැඩි නම් ඇත්ත දකින්න බෑ. ඒවා කඩා ගන්න අපිට අර ලෝකෙට අයිති භාවනා ටික කරන්න.
පූර්ව භාග ප්‍රතිපදාව.
ඒක පූර්ව භාග ප්‍රතිපදාව. ඒ නීවරණ කඩා ගන්න කරන භාවනා නීවරණ යටපත් කරන. නීවරණ යටපත් වුණ මනසට තමයි ලෝකෝත්තර යථාභූත ඥානෙ එන්නේ. දැක්මේ. ඒකත් මතක තියාගන්න. මේක කිව්වා කියලා මුකුත් නැහැ කියලා එහෙම හිතුවටම ඕක පේන්නේ නැහැ. මොකද අපේ කෙලෙස් බල. නේද? ඒකට ওই දෙපැත්තම වෙන්නවා. හැබැයි අර භාවනාව කරන්නේ මොකටද කියලා අවබෝධයක් තියෙන්නත් ඕන. එහෙම කෙනාට සමාධියෙන් අනතුරුවම යථාභූත ඥානය පහළ වෙනවා. සම්මාදිට්ඨිය ඇතුව නීවරණ ටික යටපත් කරනවා. ඒ සමත භාවනාවල යෙදෙන්න ඕන. සමතේ නැතුව විදර්ශනාව කළාටම අවබෝධ වෙයි කියලා කියන්න බෑ. මේ දැක්මත් ඕන සමතේ වැඩිමත් ඕන. ඒ සමත විපස්සනා දෙකම යෙදෙන්න. හරි. අර ෂෝට් කට්ස් නෑ. සිහිය වඩන්නත් වෙනවා. නුවණ වඩන්නත් වෙනවා. ධර්මය අහන්න විමසන්නත් ඕන. සති සමාධි වඩන්නත් ඕන. ඔය දෙකක් තමයි එකතු වෙන්නේ. එක පැත්තකින් ධර්මය නුවණින් විමසන්න ඕන, අනිත් පැත්තෙන් තමන්ගේ සිහිය වඩන සමාධිය සතිය වඩන ඒ ක්‍රියා ටිකක් කරන්න. ඒ දෙකටම අවශ්‍ය දැක්ම තමයි මේ ධර්මයෙන් බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ. ධර්මයෙන් පෙන්වලා දෙන්නේ. කෙනෙක් කියනවා නම් මේ ධර්මය අහලා විතරක් මේක කරන්න පුළුවන් කියලා, ඒක වෙන්නේ නැහැ. ධර්මයක් අහන්න නැතුව භාවනා කරලා විතරක් මේක කරන්න පුළුවන් කියවට ඒක වෙන්නේ නැහැ. ওই දෙකම යෙදෙනවා. දෙකම අවශ්‍යයි. ධර්මයක් නොදන්න කෙනා භාවනා කළාට අවබෝධ වෙන්නේ නැහැ. ධර්මය දන්නවා කියලා භාවනා නොකර හිටියට ඒකත් හිතන්න බෑ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මාර්ගයක් පෙන්වලා දෙන්නේ සතර සතිපට්ඨාන. කය ගැන සිහිය පිහිටන්න. කය කිව්වහම ඉතින් ඔය අපි හිතන කය විතරක් නෙමෙයි. ශරීරය වෙන්නත් පුළුවන්, වෙන රූප කියලා හිතන ඕන එකක් වෙන්න පුළුවන්. හුස්ම කය වෙන්නත් පුළුවන්. නේද? ඒවා දිහා සිහියෙන් නුවණින් බලා ඉන්නකොට තමයි ඒවයි ඇත්ත ඇති හැටි පේන්නේ. මම තමන් හදාගත්තු අදහස් ටික අයින් කරලා පවතින යථා භූත ස්වභාවය දකින්න නම් සිහිය සතිය වඩන්න ඕනේ. එක කාය අනුපස්සනාවෙන් පටන් ගන්න. කයේ සිහිය පිහිටන්න බල. එක අපිට එක පාරින් නෑ, සරින් සරේ උත්සාහ කරන්න. ඉතින් අපිට පහසුයි ශරීරයට සිහිය පිහිටන්න පුරුදු කරන්න. මොන ඉරියව්වේ හිටියත් සරින් සරේ බලන්න පුරුදු වෙන්න. දැන් දැනෙන්නේ මොනවද? දැන් දැනෙන්නේ මොනවද කියලා මේ මොහොතේ දැනෙන දෙයට සිහිය පිහිටන්න පුරුදු වෙන්න. අර තමයි මාර. පැහැදිලි නේද?
දැන් සර් රූපේ පිංසින් දකින්ද දැන් අර බල්ලා වතුර කැබෙන මොහොතේ බල්ලා මුලා වුණාට අපි එතින්දි මුලා වෙන්නේ නැහැ. මොකද අපිට එතන ඒ ක්‍රම වේද එතන ඒ සිදුවෙන සිදුවීම් පිළිබඳව යම් කිසි අවබෝධයක් පැහැදිලි තියෙනවා. එතකොට ඒ අවබෝධයම අපි රූප දකින අවස්ථාවට ප්‍රායෝගික කරගත්තොත් රූපේ පිංසින් දකින්න පුළුවන්.
ඔය ඉතින් අරව උපමානේ. ඒ උපමා දාන්න ඕනේ අපේ ඇහැ තේරුම් ගන්න තමයි ඒ උපමා දෙන්නේ. ආයතන වලට දාන්න. රූපයක් දැනගත්තු මොහොතක මොකද අපිට කෙලෙස් ඇති වෙන්නේ? මේ හිත ගැන නෙමෙයි, එළිය තියෙන රූප ගැන. එළිය තියෙනවා කියලා විශ්වාස කරන මේවා තමයි මම මගේ කරගන්න හදන්නේ. ඒත් ඒවයි ඇත්ත ඇති හැටි දකින්නයි මේ
බල්ලා කන්දරේ වුණාට අපිට අතල කෙලෙස් ඇති වෙන්නේ නැහැ. මොකද අපි හිතන රූපේ පිළිසිඳු දැක්කා.
ඒක උපමාවනේ.
උපමාව. ඒ උපමාව නම්
මෙතන ප්‍රහාණ අපට දාන්න.
අපට දාගන්න.
අපි රූපයක් තියෙනවා කියනකොටම අර බල්ලා වතුරේ බල්ලෙක් ඉන්නවා කිව්වා වගේමයි කියන එක
සීකර ගන්න.
එහෙන් දෙන්න පුළුවන් රූප සංඥාවක් විතරයි. සංඥා මාත්‍රයක් විතරයි. ඒ සංඥා මාත්‍රයට සතර මහා ධාතුවක් සම්බන්ධ කරන්නේ අපි. අපේ කෙලෙස්. රාග දෝෂම හැට දෙන්න පුළුවන් සංඥා මාත්‍රයක් විතරයි. වර්ණ සටහනක සංඥා මාත්‍රයක්. කනට දෙන්න පුළුවන් ශබ්ද සටහනක සංඥා මාත්‍රයක්. සංඥා මාත්‍රය කියන්නේ හිත හිතේ වෙන සිත දැනගන්න චෛතසික ස්වභාවයක් විතරයි. මේක එළියේ තියෙන එකක් නෙමෙයි. එළියේ තියෙන දෙයක් කරලා වස්තුවක් කරලා එළෙන්න ගැටෙන්න දෙයක් හදන්නේ අපි. එතන ඒක මුලාවෙන් කරන්නේ. ලෝකයට අහු වෙන්නේ අපේ දෘෂ්ටි නිසා. ඒකයි දැක්කේ. ඒකට තමයි මේ ආයතන ටික එකින් එක බලන්නේ. එකක් පිරිසිඳ දැක්කොත් අනිත් ඒවා දකින්න පුළුවන්. මේ ආයතන මෙහෙම නම් අනිත් ඒවාත් ඔහොමම. ඒකට තමයි මේ සලායතන ගැනම බලන්න කියන්නේ. හොඳයි. මේ කාලය තුල දැන් සතුටු වෙන්න පුළුවන් තමයි. ඒ ධර්ම ශ්‍රවණය කරලා භාවනා කරලා සීල සමාධි ප්‍රඥා වැඩෙන වැඩපිළිවෙලක යෙදුනේ ඒවා මහානිසංස කුසල. යම්කෙසේ දවසක නිවන් අවබෝධ වෙනකම්ම ප්‍රතිඵල දෙන්න පුළුවන් ශක්තියක් තියෙන මහානිසංස කුසල සම්භාරයක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. පින් රැස් කරගත්තු වෙලාවක අපට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමති දෙවි දේවතාවුන් වහන්සේලා ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙත්තා, සතුටටපත් වෙත්තා, දිවයිසුරු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්මාවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවි දේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සමත් ආරක්ෂා කරන සේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයන් නරකක් අපල උපද්‍රවයක් වෙන්න තියෙනවා නම් ඒ සමගින් අප සැවම ආරක්ෂා කරන සේක්වා. දෙවියන්ට පින් අනුමෝදන් කරන්න විපාක කියන ආකාශක්තාච බුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා කිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශක්තාච බුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා කිරං රක්ඛන්තු දේශනං. ආකාශක්තාච බුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා කිරං රක්ඛන්තු මම කරන්ති. යම්කිසි මළගිය කෙනෙක් නරක තැනක ඉපදිලා පින් බලාපොරොත්තු ඉන්නවනම් මේ පින් තමන් කරපු පිනක්සේ සතුටටපත් වෙලා හොඳ තැනක උප්පත්තියක් ලබලා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්න පිණිසම මේ පින් හේතු වාසනා වේවා. ඉදම් මේ ඥාතේ නම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේ නම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේ නම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ රැස් කරගත්තු පින්වල බලයෙන් අපට පුළුවන් ප්‍රාර්ථනාවක් කරන්න. පින් රැස් කරගත්තු වෙලාවක කරන ප්‍රාර්ථනා හරියනවා. හොඳම ප්‍රාර්ථනාව වෙන්න ඕන යම් කිසි දවසක නිවන් අවබෝධ වෙන කම්‍යාව නිබ්බාන ප්‍රත්‍ය. අපට මේ ධර්ම මාර්ගයෙන් ඉදතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේ එපා. මා කියන වචනේ තේරුම දන්නවනේ, මා මඤ්ඤති කියලා කියන්නේ. අපට මා මේ බාල සමාගම බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේ එපා. බාලයන් කියන්නේ ධර්ම මාර්ගයෙන් ඉදතට අදිනවා. ඒ වගේම සතන් සමාගමෝ හෝතු ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඒ වගේ මේ අපේ ඇත්ත ඇති හිටි නොදන්න නිසා අවිද්‍යාවෙන් කරන සංකාර අවිද්‍යා පත්‍ය සංකාර. ඒ සබ්බේ සංකාර අනිච්ඡාති බව දුක්ඛාති බව. අනිත්‍ය බව අප දුකට පත් කරන බව. ඇත්ත ඇති හිටි එක තේරුම් ගන්න යදා ප්‍රඥාය පස්සති. ඒ වගේ මේ හිතට අරමුණේ ධම්ම මේ දේවල් කරලා බාර ගන්න ලෝකෙට අයිති දේවල්. ඒවයි කිසිම ආත්ම ස්වභාවයක් නැහැ. මම මේ පැත්තේ ඉන්නවා, දේවල් අර පැත්තේ තියෙනවා කියලා ආත්ම ස්වභාවයක් නැහැ. ඒකට සබ්බේ ධම්මා අනාත්තාති කියලා. ඇත්ත ඇති හැටි තේරුම් ගන්න යදා පඤ්ඤාය පස්සති. ඒකට තමයි ඒ රැවටීම නිසා ඇති කරගත්තු දුක කලකිරිලා අතාරිනවා. අතනින් බින්දති දුක්ඛේ. ඒක තමයි නිවනට මාර්ගයේ සමග්ගෝ විසුද්ධි. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන්තු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන්තු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන්තු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සස්ස
අද දිනේ අපි සියලු දෙනා පුරුදු පරිදි මේ ස්ථාන දෙකට ආශී වුණා. ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරගෙන අපේ සසර ගමන කෙටි කර ගන්න ඕන කියලා අද දිනේත් අපි උතුම් ධම්ම සාකච්ඡාවක යෙදුණා. ඒ වගේම භාවනාවල යෙදුණා. ඇත්ත වශයෙන්ම තාමත් අපේ ගුරුදේවයන්